Unde prin găsire de lansadu care poate? Unde se am sau de namă? Adă dava se dit, mi dam sa ca ceva aram crimi de martin, tata că te nu hați vede namascar că gândim să dă hamat să mă câteva rac, namascar partie sa ceaia cărmă. Namu tas bhagavato arahato samma sambuddhas namo tas bhagavato arahato samma sambuddhas namo tas bhagavato arahato samma sambuddhas da pingduni sayam sudha nam sihipat karaganna daham desana shravane kemathin sitina me utum satkati ulla saha sambandhi me kemathin sitina me lokiye gohu tanaka weda vasaya karana divya brahmaadi yam tum pirisak innwa nan ඒ සෑම සිරු දිනාව මහත් වූ අනුකම්පාවෙන් යුක්තව සිහිපත් කළා. ඒ ඇයටත් මේ සත්කටයුතු සහ සම්බන්ධ වෙන්න කියලා හිතලා හිතින් ආරාධනා කරගමු. ඒ වගේම පිඟුතුනි ඔබගේ නමින් මල ගියා වූ ඥාති හිත මිත්‍රාදී වූ මෞදේව අපි යම් පිරිසක් ඉන්නවා නම් ඒ 91 කල්පරය පුරාවට ඔබ සහ සම්බන්ධ වෙලා ඉඳපු ඒ සෑම සිරු දිනාවත් මේ අවස්ථාවේ සිහිපත් කරගෙන ඇයටත් අපි මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරමු. ඇවිදින් මේ උතුම් සත්කරු දැක බලාගෙන හිත පහදවාගෙන දුගතිගාම වෙලා හෝ ඉන්නවා නම් ඒ තැන් වලින් අතැල්ල මිදලා සම්පිරිසුකතියත් බව ලබන්න නිවන් මඟ පූර්ණේ කරගන්න අවශ්‍ය පුණ්‍ය ශක්තියන් සකස ගන්න කියලා හිතලා ඒ අයටත් මේ ස්ථාන වලට එන්න කියලා අපි හිතින් ආරාධනා කරගමු. මම මේ ගාථා පාඨයෙන් සජ්ජායනා කරද්දී ඔබ සෑම සුදනාම හිතින් ආරාධනා කරගන්න. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා හොඳයි පිටුනේ වගේම සෑම සිතනම සිහිපත් කරගන්න මේ ආදි මා සංසාරය පුරා පැමිණ ගමනේදී අසත්පුරුෂයන්ගේ දුෂ්ටි දරාගෙන අසත්පුරුෂයන්ගේ මතිමතාන්තර දරාගෙන ඒ රාගයේ දේශයෙන් මෝහයට පත් වෙලා විදාකාරයෙන් ඒ ලෞතර බුදු පියාණන් වහන්සේලාට මේ ලෝක ධාතුට පහළ වුණා වූ ඒ පසේ බුදු පියාණන් වහන්සේලාට අරිහත් බුදු පියාණන් වහන්සේලාට සෝතාපන්න සකෘදාගාමි අනාගාමි මහා උත්තමයන් වහන්සේලාට විවිධාකාරයෙන් අපවාද උපවාද හිඟිහිංසා වන තරම් වෙන්නේ නැති ඒ වගේම පින්විත නිවෙන්ට දේශනා කරන්නට යදුණ අති උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි විවිධාකාරයෙන් අපවාද උපවාද වන තරම් වෙන්නේ නැති නොදුනත්කම නිසා නොයට හිම නිසා ඒ උත්තරීතරවන්නා වූ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි මාගේ සිත කය වචනය කියන තුන්දරෙන් මේ අනාදිම සසර පුරා පැමිණ ගමනේදී යම් ආකාරයක හෝ වැඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් වචන මාත්‍රයෙන් සිතුවිලි මාත්‍රයෙන් හැර වෙලා තියෙනවා නම් ඒ උත්තරීතරවන්නා වූ ත්‍රිවිධ රත්නයේ මාහට දස දහස්වර කෝටි ලක්ෂවර කමාකර සිරණසේක්වා කියලා ත්‍රිවිධ රත්නයේ කමා කරගමු. හොඳයි පිංගුතුනි ඒ වගේම සෑම සිරිනම් සිහිපත් කරගන්න මේ අනාදි මස් සසර පුරා පැමිණ ගමනේදී අපට විවිධාකාරයෙන් ශ්‍රී සම්බුද්ධ ශාසන මුණ ගැහෙන්නේදී මේ මුණ ගැහිච්ච අවස්ථාවවලදී ඒ ලෞතර බුදු පියාණන් වහන්සේලාට ඒ උත්තරීතර වූ මහා සංඝ රත්නයට ඒ උතුම් දහම් සද්ධර්ම රත්නයට ආදි වශයෙන් විවිධාකාරයෙන් ඒ උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනයන්ගේ චිර පැවැත්ම උදෙසා ඒ බුද්ධ රත්නයේ කෙරෙහි මහත් වූ ආකාරයෙන් අපෝපස්ථාන පවත්තන් නැති ඒ වගේම මේ ධර්ම රත්නයේ කෙරෙහි විවිධාකාරයෙන් ඒ ශ්‍රී සද්ධර්ම රත්නයේ චිරාත් කාලය මේ ලෝක ධාතු වැඩ වාසය කරන්න අවශ්‍ය කරන වට පරිසේ සකසලා දෙන්නේ නැති ඒ වගේම ආර්ය මහා සංඝ රත්නයේ උදසා විවිධාකාරයෙන් දානමාන අපපස්තලම් පවත්වන්න ඇති මේ සින්ද අමුද සාසනයේ චිර පැවැත්ම උදසා විවිධාකාරයෙන් ඔබ විසින් කරගන්න යුතු මහා අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා තියෙනවා. ඒ වගේ මේ ජීවිත කාලයේ පුරාවටත් මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ සාසනය තුල ඔබ විසින් විවිධාකාරයෙන් කරගන්න යුතු මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ඇති ඒ සියල්ලත් මේ අවස්ථාවේ සිහිපත් කරගන්න මේ ජීවිත කාලයේ පුරාවටමත් ඒ කරගන්න යුතු සීලොම් පුණ්‍ය කුසල සාක්ෂින්ගේ මහානුභාවයෙන් ඒකාන්තයෙන් මේ අද දවස තුලදී මේ ධම්ම දේශනා තුලදී ඒ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝතාපන්න ඵලයන්හි පිහිටන්නත් ඉතිරි මාර්ගඵලයන් උපසම්පදා කරගන්නත් ඒ ඔබ විසින් කරගන්ට යුතුනා වූ යම් පුණ්‍ය ශක්තියක් තියෙනවා නේ සියල්ල මේ කාන්තේම හේතුපනි ශ්‍රේම වේවා කියලා සියලු දෙනා පින් අදිෂ්ඨාන කරගමු. තුන් බුද්ධ රත්නයෙන් අවසරයි, ධර්ම රත්නයෙන් අවසරයි, ආරි මහා සංඝ රත්නයෙන් අවසරයි. හොඳයි පින්තුනි, තෙරුවන් සරණයි සියලු දෙනාට. සුබරුදු පරිදි හැමෝම දානෙම අරගෙන දෙන්නේ. හොඳයි පින්තුනි, අද දවසේත් අපි සියලු දෙනාම එකතු වෙලා තමගේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන දහම් මඟ අවබෝධ කරගන්න මේ උත්සාහ කරනවා. දැන් මේ මගවන්න හැම කෙනාටම තේරෙන කොටසක් ඇති. සමහර කෙනෙකුට තේරෙනවා ඇති නිවන සාක්ෂාත් කරගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි කියලා. තව කෙනෙකුට වැටහෙනවා ඇති නිවන සාක්ෂාත් කරගන්නවා කියන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි, ඒක බොහොම අහසුවෙන් කරගන්න පුළුවන් වැඩක් කියලා. තව කෙනෙක් තාම නිවන සාක්ෂාත් කරගන්න වැඩේ පටන් අරගෙනත් නැතිව ඇති. තව කෙනෙක් ඇති මේ නිවන් දකින වැඩපිළිවෙල කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්. ඔබ අතර ඉන්න මේ හැම කෙනාම ඕන් ওই විදිහට වෙනස් වෙනස් ආකාරයෙන් කටයුතු කරන පිරිසක් වෙන්න ඇති. මේ අතරින් ගත්තහම පින්තුනි, අර පළවෙනිටම කියපු කාණ්ඩ දෙකේ ඉන්න පිරිස යමක් කරමින් ඉන්න පිරිසක්. ඒ තමයි මේක සාක්ෂාත් කරගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයිනේ කියලා වැටහෙන පිරිස. මොකද ඒ අය පින්වතුනි යමක් කරන පිරිසක්. මොකද යමක් කරනකොට තමයි තේරෙන්නේ ඒක අමාරුද හෝ ලේසිද හෝ කියන කාරණා දෙකම. කරන්න නැති වුනහම කොහොමවත් තේරෙන්නේ නැහැ. කරන්න උත්සාහ කරද්දි වැටහෙනවා මේක කොච්චර අමාරු වැඩක්ද කියලා. මොකද පින්වතුනි අර බුදු පියාණන් වහන්සේ දේශනා කරන තියෙනා වගේ ලී වඩුව ලී අවශ්‍ය විදිහට සකස ගන්නවා. ඒ වගේම ගංගාවල ගලන ජලය ඒ ශේෂ්ත්‍රයට දාල පිරිස ඒ අවශ්‍ය විදිහට ජල ධාරාවෝ Tamanට අවශ්‍ය තැන් වලට අරගෙන යනවා. මේ ආරයන් වහන්සේලා කියන පිරිස බුද්ධ ශ්‍රාවක පිරිස හැමතිස්සෙම ඒව ගැන වැඩි සලකන්නේ නැහැ. ඒ අයත් යමක් අවශ්‍ය විදිහට සකස ගන්න උත්සාහ කරනවා. ඒ තමයි මොකද්ද? මේ හිත ලීයක් අරගෙන ඉවරලා පින්තුණි ඒ ලීය කපලා කරලා ඒක අවශ්‍ය විදිහට හදලා හදා ගන්න ක්‍රමවේදෙකුත් තියෙනවා. නමුත් ඔබට තේරෙනවා ඇති ඊට වඩා ගොඩාක් අමාරු වැඩක් කියලා හිතක් නිර්මාණය කර ගන්නවා කියන එක. නේද? ඔය තියෙන කෙලෙස් එක්ක මේ පරිසර පද්ධතියත් එක්ක ඔය හැම එකක් එක්කම හැපිලා හිතක් ඔබ ඔය හිත බලාපොරොත්තු වෙන විදිහට සකස ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. දැන් මේ මෙතන මේසයක් තියෙනවා. මේ මේසෙත් අවශ්‍ය විදිහට නිර්මාණය කරපු එකක් නෙමෙයි. යම්කිසි දෘෂ්ටියකට අනුව හදපු එකක්. මේක හදන්න යන කාලේ වගේ ලක්ෂ ප්‍රකෝටි වතාවක වැඩි කාලයක් යනවා ඔය බලාපොරොත්තු වෙන හිත නිර්මාණය කරගන්න. මොකද ඒක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඒක ඔබට හොඳට තේරෙනවා ඇති. සමහර වෙලාවට ඔබ බලාපොරොත්තු වෙන જાතියෙම උපදින වෙලාවලුත් තියෙනවා සමහර වෙලාවට. ඔබ දන්නවා මෙන්න මේ જાතියේ මානසිකත්වයක් තියෙනවා නම් බොහොම ඉක්මනින් මේ කියන දුකෙන් අත මිදෙන්න පුළුවන් කියලා ඔබට වැටහීමක් තියෙනවා මේකට. බුද්ධ රත්නය කෙරෙහි, ධම්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි අප්‍රමාණ ප්‍රසාදයක් තියෙනවනම්, ආන්ගේ මානසිකත්වයක් හැමතිස්සෙම තියෙනවනම්, ඔබ දන්නවා බොහොම පහසුවෙන් මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි මේ දේශනා කරන සද්ධර්මයේ වැටහෙන මානසිකත්වයන් හැමතිස්සෙම තියෙනවනම්, ඔන්න ඔබට තේරෙනවා මේක කරගන්න පුළුවන් කියලා. නමුත් පිටින් මේක ලේසි වැඩක් නෙමෙයි. මොකද මෙතන නම් තියෙන ගණී භවනයේ වෙච්ච රූප. මේ කැලලක් අරගෙන ඉවරලා කැපුවට පස්සේ ඒ තියෙන ස්ට්‍රක්චර් එක බොහෝ වෙලාවක් යනකම් ඒ විදිහට විද්‍යාමාන වෙනවා. මම මේ කියන්නේ මේ එකක් තියෙන එකක් නෙමෙයි. නමුත් හිතක් අරගත්තට පස්සේ පිටින් මේ දැන් තියෙන මානසිකත්වයේ තව ටිකකින් මොකද වෙන්නේ? තව ටිකකින් නැහැ. දැන් සමහරවල්ලාට ඔබ ඔබ හරි කැමති ඇති ධම්ම දේශනාවක් එහෙම හද්දී ඒ ධම්ම දේශනාව අවසන් වෙනකොට වගේ අර තියෙන මානසිකත්වයක් තියෙන. ඒ කියන්නේ මේ يعني පුදුම අර ඒ අර පිංගුතුනි බොජ්ජංග ධම්ම වැඩෙනවා ධම්ම ශ්‍රවණය කරද්දී. අර නීවරණයේ ඔක්කොම යටපත් වෙලා බොජ්ජංග වැඩෙනවා. ඉතින් එතකොට අර විරිය බොජ්ජංග එහෙම වැඩෙනවා. ප්‍රඥාව එහෙම වැඩෙනවා. සමාධිය, සතිය ඔය ඔක්කොම වැඩෙනවා. ඒ වැඩෙනකොට මොකද වෙන්නේ? මහා පුදුම මානසිකත්වයක් තියෙන වෙලාවට ඊට පස්සේ හිතෙනවා දැන් මෙහෙම දිගටම ඉන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා. නමුත් පහුවදාට මොකද වෙන්නේ? ඒ ගොඩාක් වෙනස් වෙනවා. ඒ මානසිකත්වේ නැහැ. සමහරවිට දේශනාව ඉවරලා පොඩි වෙලා ගිය ගමන් ආයි නැහැ. එනකොට තේරෙනවා ඇති ඒ මානසිකත්වය ඒ විදිහට තියාගෙන යනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි කියලා. ඒක හරි අමාරු වැඩක්. ඒ නිසා ලීවඩුවෙක් ලීයක් එයාට අවශ්‍ය විදිහට සකස ගන්නවා වගේ නෙමෙයි මේ හිතවඩුවෙක් මේ හිතක් අවශ්‍ය විදිහට සකස ගන්නවා කියන එක හරි අමාරු වැඩක්. මේකට ඔබත් ඇවිල්ලා මේ ලෝකේ විශේෂ වූ වැඩපිළිවෙලක් කර්මාන්තයක් කරන පිරිසක් ඔබ සකසන්නේ මොකක්ද? ලීයක් නෙමෙයි. මොකක් සකසන්නේ? හිතක්. හිතක් බුදුහාමුදුරුව කියපු විදිහට සකස ගන්නවා කියන රාජකාරිය තමයි ඔබගේ රාජකාරිය. ඔය රාජකාරිය කරන ඇත්ත බොහොම අඩුයි ලෝකේ. බොහොම දුර්ලභ පිරිසක්. ඔබ හැමෝම ඒ අතින් ගොඩක් විශේෂයි. සමහර විට මේ ලෝකෙම ඉන්න පිරිසකින් බොහොම අතලොස්සක්. තාමත් අල්ප මාත්‍රිය වූ පිරිසක් විතරයි මේ හිතක් සකසනවා කියන වැඩේ කරන්නේ. ඒක පුදුම අමාරු වැඩක්. රූපයක් සකසනවට වඩා නමුත් ලෝකේ ඕනතරම් පිරිස ඉන්නවා රූප අවශ්‍ය අවශ්‍ය විදිහට සකසන පිරිස. ඒ අතර ඔබ කරන වැඩේ බොහොම අමාරු වැඩක්. ඉතින් ඒ නිසා තමයි අපි කිව්වේ අපි දවසින් දවස ටිකෙන් ටික ටිකෙන් ටික අත්දැකීම් ලැබමින් ගුරුවරුන්ගෙන් අනුශාසනා අවවාද ලැබමින් මේ වැඩේ ටික 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 ඉස්සරහට කරගෙන යන්නේ. දැන් සමහර කෙනෙක් මේ කටයුත්ත පටන් ගන්න බොහෝ කාලයක් ගත වෙලා ඇති. සමහර කෙනෙක් මේ මෑතකදී පටන් ගන්න ඇති. පටන් ගත්ත ඇයට මම ස්වාමීන් වහන්සේ මේ කියන කාරණාව තේරෙනවා ඇති. මේකත් එක අරගල කරන ඇයට තේරෙනවා ඇති. සමහර කෙනෙක් අරගල කරන්න පටන් අරගෙන නැති නිසා ලොකු බලාපොරොත්තු හිම ඇති. මොකද්ද? අපි බණ අහගෙන යනවා ආන්දරණ ඉතින් මේ අපි මේ අවස්ථාව තමයි සැකසෙන්නේ නැත්තේ. ඉතින් හරි බිසි අපේ කාලසටහන දවසේ. බිසි නිසා අපිට තාම මේකට මේ ප්‍රවිෂ්ටයක් ගන්න බැරි වෙලා ඉන්නේ. ප්‍රවිෂ්ටයක් ගත්තා නම් අපි බොහොම වේගෙන් මේක කරගෙන යනවා කියලා එහෙම හිතාගෙන ලොකු පිරිසක් මෙතන ඇති. බොහොම හොඳයි. ඒ ඔබගේ ප්‍රවිෂ්ටය ඉක්මනට ගන්න කියලායි මේ මතක් කරන්නේ. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන අප්‍රමාදයෙන් සම්පාදේත කියලා. ඔය ප්‍රවිෂ්ටය ඉක්මනට ගන්න, ඔය ප්‍රවිෂ්ටය ගන්න පරක්කු කරගන්න එපා. අද අදම පටන් ගන්න. එතකොට ඔබට තේරෙයි මේක ලේසි වැඩක් නෙමෙයි කියලා. නමුත් පින්වතුනි ඔබ මේක කරගෙන යද්දී ඔබට එක පැත්තකින් මහ පුදුම සහනයක් ඔය හිතට එනවා. ඒ සහනයත් එක්ක ඔබට මේක ඉස්සරහට යාගන්න පුළුවන්. දැන් සමහර කෙනෙක් ඇත පින්වතුනි මේ කටයුත්ත කරගෙන යනකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එයා මේ කටයුත්ත කරගෙන යනකොට එයාට මේ හිත එකඟ කරගන්න බෑ. මේ කියන්නේ මේ හිත එක අරමුණකද තියාගන්න බෑ. දැන් මේ එක හිත එක අරමුණකට තියාගන්න බෑ කියන එක අපි අදහස හරියට තෝරගන්නවා. ඔබ දන්නවා මොකද්ද මේ කියන්නේ කියලා. එක අරමුණ මොකද්ද? එකම සමයක්. මොකද්ද ඒ? නිවන කියන එක. මේ නිවන කියන එක අග්‍ර කරගෙන කටයුතු කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි කියලා ඔබට දැන් වැටහෙන වැඩි. සමහර කෙනෙක් වින්ගුතුනි මේ සමාධිය නගා ගන්න විදිහක් නැහැ. ඒක නිතර බිඳ වැටෙනවා. දැන් මේ ඔබට තියෙන ප්‍රශ්න මම කතා කරන්නේ. දැන් ඔබ කැමති අර ඒක මං කිව්වා දේශනාවක් කරද්දී නෑ යම් සමාධියක් නැගෙනවා. ඒ සමයට හොඳට ඇදිලා හිටිනවා නිවන කියන සමයට. නමුත් එහෙම නැති අවස්ථාවල ටක් ගාලෝක බිඳෙනවා. මේ සීලය පවත්ව ගන්න හරි අමාරුයි. සමාධිය පවත්ව ගන්න හරි අමාරුයි. වීරිය පවත්ව ගන්න හරි අමාරුයි. ප්‍රඥාව පවත්ව ගන්න හරි අමාරුයි. ඒකත් එක්ක ගත කරන මානසිකත්වයේ පවත්ව ගන්න හරි අමාරුයි. මේක නිතර නිතර බිඳ වැටෙනවා. නිතර කැඩලා බිඳලා යනවා. ආයිසරයක් ඉඳපු තැන්ටම වැටෙනවා. ඔන්නෝම ප්‍රශ්න ඇති ඔබට. එහෙම නැද්ද? දැන් ඒ පටන් ගත්ත සමාධිය එහෙමම තියෙනවා. එහෙම නැහනේ. ඕක හැමතිස්සෙම පහළට වැටෙනවා. සමහරවිට ඔබටම කල්පනා වෙන මම මේ බණ අහන මනුස්සයද මේ මොනවද මම මේ කරන්නේ කියලා. එහෙමත් හිතන ඇති. මගේ පුදුම මානසිකත්වයක් ඇන්නේ තියෙන. එහෙමත් හිතන ඇති. එහෙම වෙනවා. එහෙම වෙන්න පින්වතුනි හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු අපි එක එක જાතියව තෝරගෙන ඒවට විසඳුම් හොයාගෙන යනවා. මේ තවත් කාරණාවක්. දැන් මේ මානසිකත්වයන් බිඳ වැටෙන්න පින්වතුනි ගොඩාක් බලපාන ලොකු කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ඔය පරිසර පද්ධතියේ වටා තියෙන නැත්නම් ඔකට බලපෑම් කරන පුණ්‍ය ශක්තියේ තියෙන අඩුපාඩුව. ඒක පින්වතුනි බොහොම බරපතල කාරණාවක්. මොකද ඒකට හේතුව අපි හැමෝම දන්න කාරණාවක් තියෙනවා. මේ සසර කිසිම දවසක මිනිස්සෙකුට නිවන කියන එක සාක්ෂාත් වීම උදෙසා අපි කරපු කර්ම ශක්තියක් නැහැ පින්වතුනි. කාරණාවක් තියෙනවා පින්වතුනි. අප්‍රමාණ පින් කියලා දෙයක්. ඒ වගේම ප්‍රමාණ පින් කියලා තියෙනවා. මේ මේවා එහෙම ප්‍රමාණ පින් කියලා එහෙම හොයන්නේ එහෙම නැහැ. සීමිත කොට සලකන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අසීමිත කොට සලකන්න පුළුවන් ශක්තියක් තියෙනවා නැගෙන. මේ අසීමාන්තිකව කරන්න පුළුවන් පුණ්‍ය කර්ම කටයුතු කරන්න පුළුවන් මේ ආර්ය පිරිසට විතරයි. එහෙම නැතිකොට එහෙම කරන්න බෑ. දැන් මෙන්න මෙහෙම හිතලා බලන්න. දැන් පිටුතුනේ අපිට මිනිස්සෙක් අරගෙන අපිට මේ මිනිස්සයව යම් වරදකට පොළඹවලා හැමදාටම සතර පාය තියන්න බෑ නේද? පුළුවන් නේද තියෙන්නේ? දැන් අපි ඔබ කරන මොකක් හරි වැරද්දක් කරනවා. ඒ වැරද්ද කරලා ඉවර වෙලා ඒකෙන් නැගෙන විපාකයට හැමදාම තියන්න පුළුවන් ද අපාය? අපි හිතමුකෝ කොයි හරි ලෝකාන්තරික නිරය කියලා හිතමු. ලෝකාන්තරික නිරය හැමදාම තියන්න පුළුවන් දේ මිනිස්සයා. මොකද වෙන්නේ? ඔහොම ගිහිල්ලි වෙලා කොවිලා හරි ඒ පාප ශක්තිය ෂේුණාට පස්සේ එතනින් චුත වෙනවා. හැමදාම තියන්න බෑ. ඒ වගේම තමයි යම් කරන කටයුත්තන් නිසා හැමදාම තිරිසං අත්බැවෙක තියන්නත් බෑ. ඔබ බෙන්ගුදිරි කොච්චර පව් කළා? අපි පව් කළා මේ ලෝකෙ දෙන උප්පරිමයන් පව් කළා මැරෙනවා. ඒත් බෙන්ගුතුනි හැමදාම ওই සතර අපාය ළඟින්න බෑ. ඔතනින් ආයසරයක් එන උඩහට. මම කියන උඩහට එන එක නරකයි කියන එක නෙමෙයි. උඩහට එන හොඳයි. නමුත් එහෙම තියන්න බෑ. ඒ කියන්නේ අපරිමාණ පව් කරන්න බෑ. එහෙම කරන්න හැකියාවක් නෑ. නමුත් මේ විගත මේ බුද්ධ ශාසනයේ තියෙන මහා විශේෂ ආචාර්යයක්. ඒ තමයි බුද්ධ ශාසනයේ පුළුවන් අපරිමාණ පින් කරන්න. අපරිමාණ පින් කරන්න පුළුවන්. ඒ කියන්නේ පින්තුනේ ඒකෙන් ලැබෙන විපාක ප්‍රමාණ කොට සලකන්න බෑ. අපරිමාණ පව් කරන්න බෑ. නමුත් අපරිමාණ පින් කරන්න පුළුවන්. අපරිමාණ පාපයක් කරන්න බලන්න මොකද පුළුවන්. ඒ කියන්නේ ඒකෙන් ලැබෙන විපාක අසීමාන්තික. ඒකෙන් කෙලවරක් නැහැ. කෙලවර වෙන්නේ නැහැ බිඟුතුනි. කෙලවරක් තියෙනවා අනිවාර්යයෙන්ම. කෙලවරක් නැතුව විපාක දෙන පාප කර්මයක් කරන්න බෑ. නමුත් බිඟුතුනි මේ සම්බුද්ධ ශාසනයේ මේ ආර්යයන් වහන්සේලා වැඩ ඉන්න මේ ශාසනය තුල කරන්න පුළුවන් අපරිමාණ පුණ්‍ය ශක්තියක් තියෙනවා. අන්නේ පුණ්‍ය ශක්තිය වහවහ කරගත්තොත් පිංගතුනි ඒකෙන් පුළුවන් ඔය තියෙන ගොඩාක් ප්‍රශ්නවලට උත්තර හොයාගන්න. පුණ්‍ය ශක්තිය කියන එක පිංගුතුනි මහා පුදුම බරපතල කාරණාවක්. මේ අපරිමාණ පිනක් කියලා කියන්නේ මේ ආර්ය ශාසනය තුළ පිංගුතුනි ඔබ යම් මිනිසෙකුට යම් පුද්ගලයෙකුට මේ ලෝක සත්වෙන්ට යම් ආකාරයකින් ඒ පිරිසට නිවන කියන එක සාක්ෂාත් වෙන්න ඔබ යමක් කළොත් ඒක පිංගුතුනි අපරිමාණ පිනක්. ඒක ප්‍රමාණ කොට සලකන්න බෑ. දැන් මේ හිතන්න. දැන් ඔබට පුළුවන් පිංගුතුනි හරකෙක්ව බේරගන්න. ඔබට පුළුවන් හරකෙක්ව බේරගන්න යාගේ ජීවිතේ. ඒ බේරගත්තට පස්සේ ඒක එතන ඉවරයි. නවත් පිංගුතුනි ඔබ මිනිසෙකුට දහමක් දේශනා කරනවා. ඒ කියන්නේ දහමක් දේශනා කරාට පස්සේ පිංගුතුනි මොකද වෙන්නේ? ඒ මිනිසයාගේ හිත මේ නිවන කියන ලෝකෝත්තර පැත්තක නැමුරු වෙනවා. ඒකෙන් පිංගුතුනි මේ මිනිසයා එතනින් පස්සේ මැරිලා හරක් වෙන්න තියෙච්ච අවස්ථාවල් අනන්ත අප්‍රමාණයක් වැළකෙන. නිකන් හිතලා බලන්න. දැන් ඔබට මේ සද්ධර්මයේ මුණ ගැහුනේ නැත්තම් මෙතෙන් පටන් ඔබ කොච්චරක් ඈතක් දක්වා යනකම් දුක් විඳින නියමිතද හිතා ගන්න පුළුවන්ද ඔබට? ඒක ලිමිට් කරන්න පුළුවන් දෙයක්. ඔබට ලිමිට් කරන්න බෑ කොච්චර කාලයක් දක්වා දුක් විඳින්න තිබුණාද කියලා. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ දැන් අද නැවැත්තුවා නම් මේ වෙනකම් කරපු පව් ගැන නෙමෙයි මේ කියන්නේ. අද වෙනකම් කරපු පව් වගේ නෙමෙයි මේ හෙටත් කරනවානේ. හැමදාම කර කර මොකද කරන්නේ? මේ ශක්ති නගනගා මේක කෙලවරක් වෙන්නේ නැහැ කිසි දවසක. අනන්ත අප්‍රමාණයි. ඒක ඒකයි කියන්නේ ඒක ප්‍රමාණ කොට සලකන්න බෑ. ප්‍රමාණ කොට සලකන්න බැරිව එන්න නියමිත වෙලා තිබුණු සියලු පාප ශක්තිය පාප කර්ම අහෝසි වෙන්න ගන්නවා පිංගතුනි. යම් කෙනෙක් මේ දහම්මකට යොමු වෙනවත් එක්කම. මොකද දහම්මකට යොමු වෙලා ගියාට පස්සේ දැන් කෙනෙක් සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා හිතන්න පිංගතුනි. කෙනෙක් සෝතාපන්න ඵලයේ පිහිටියා කියලා කියන්නේ එතනින් එහාට ওই මිනිස්සේ ආයෙ පිංගතුනි සතර පායට යන්නේ නැහැ. සතර පායට ගියාට පස්සේ ඒ එන්න තියෙන දුක්ඛන්දරාව ඒ කියන්නේ ප්‍රමාණ කොට සලකන්න බෑ. මේ මෙච්චරක් ඇවිල්ලා නවදිනවා කියලා. දහමක් දේශනා කළ දහමකට නැඹුරු කරලා ඉවරලා යම් මිනිසෙකගේ හිතක් සෝතාපන්න ඵලයේ පිහිටියොත් එහෙම අර වෙන්න තියෙච්ච සියලුම විපාක වල අහෝසි වෙලා යනවා. අපරිමාණ ප්‍රමාණ කොට සලකන්න බැරි මට්ටමක පාප විපාක කන්දරාවකින් අර හිත ගැලවිලා යනවා. ඒක කියන්නේ සද්ධර්මයක් දේශනා කරනවා කියන එකෙන් නැගෙන පුණ්‍ය ශක්තිය මේ තව හිතක් නිවනට නැඹුරු කිරීම උදසා කරන කර්ම වලින් නැගෙන ශක්තිය ප්‍රමාණ කොට සලකන්න බෑ කියලා ඒකෙන් නැගෙන පින. පිංගුතුනි ආශ්චර්ය කියලා කියන්නේ ඕක කරන්න පුළුවන් මේ සම්බුද්ධ ශාසනය තියෙන කාලෙක විතරයි. නැත්තම් මේක අඳුරන්නේ නැහැ. දැන් මේ ඔබ මේ නිවනක් කියලා එකක් ගැන දන්නවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මෙහෙම කරාට පස්සේ මෙන්න මේ සියල්ල අහෝසි වෙලා යනවා. මේ සියලු දුකින් අත මිදෙන්න පුළුවන් කියලා ඔබ දැනගන්නේ මේ ශාසනයත් තුළ. එහෙම නැතුව ඔබට මේක දැනගන්න කිසිම ක්‍රමයක් මේ සසරේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ જાති සිතුවිල්ලකින් පුණ්‍ය කර්මයක් කරගන්න පුළුවන් වෙන්නේ මේ සම්බුද්ධ ශාසනයක් තියෙන කාලෙකම විතරයි. අපරිමාණ පිනක් කරගන්න පුළුවන් කාලයක් මේ සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ. ඔබ බින්දුනේ අපි මේ පිනක් කරද්දී ඔබ අපි පිනක් කරද්දී ඒ කරන පින ගැන බොහොම අවබෝධයෙන් කරන තරමට ඒකෙන් පිංගුතුනේ ඔන්න ඔය කියන අපරිමාණ පුණ්‍ය ශක්තියක් නගා ගන්න පුළුවන්. දැන් ඔබ පිංගුතුනේ අරියතුන් වහන්සේ නම බිහිවීම උදෙසා මේ කරන කටයුත්ත හේතු වේවා කියලා මහා අධිෂ්ඨාන යමක් කරනවා. ඔය කරන එක අපරිමාණ පිනක්. ඔය කරන පින ඔබ කිව්වට විශ්වාස කරන්න පිංගුතුනේ මම බුද්ධ ශාසනයක් නැති කිසිම දවසක නෑ. බුද්ධ ශාසනයක් නැති කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ ඔය හිතට ආපු නැති කිසිම සත්වයකට මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට ඔක් කරන්න බෑ. ඒ අය කරන යම් පිනක් තියෙනවා නම් ඒක සීමිතයි. ඒක අපරිමාණ පිනක් නෙමෙයි. ඒක ප්‍රමාණ වශයෙන් සලකන්න පුළුවන් පිනක් හෝ පව. බලනවා මොනතරම් වාසනාවන්තද කියලා යතින් බැලුවහම. දැන් ඔබ අහාලි සමාලාට පිංගතුනි අපිට හම්බුණා. දැන් අපි කරන පුණ්‍ය ශක්තිය මේ අපි කරන පින් කටයුතු බුදුපියන් වහන්සේ උපමා කරලා දක්වලා තියෙනවා. උන්වහන්සේ සංසන්දනය කරලා දක්වලා තියෙනවා. කම්පයා කරලා තියෙනවා. මේ දහම් දේශනාවක් කියන එකක්. ඒක මම එක කෑල්ලක් කියන්නේ. ඒකට යටින් තියෙනවා ඊටු ටික ඔක්කොම. පොළොව තලයේ පටන් මේ 31 ලෝක ධාතුවේ කෙළවරක් දක්වා හිඩසක් හිටින්නේ නැති වෙන්න බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ උරහිසර උරහිසක් ගෑවෙන ගෑවෙන මට්ටමට තියලා ඒ කියන්නේ බුදු උරු කොච්චර විතර තියන්නේ බුදු කෙනෙක් කියලා කියන්නේ පෘථිවියක ඉඳලා ලොකු කෙනෙක් නෙමෙයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ සක්වල ධාතුවේ කෙළවර දක්වා හිඩසක් නොහිටින මට්ටමට පුරවලා ඒ සියලුම දෙනාට උපමා කරලා තියෙන්නේ කෙසෙල් ගසක කෙසෙල් බඩයක්ක තියෙන සිනිඳු තත්වයේ වගේ සිනිඳු සිවුරු හදලා ඔය සියලුම උතුමන් වහන්සේලාට පූජා කරද්දී නැගෙනියම් පුණ්‍ය ශක්තියක් තියෙනවා හිතාගන්න පුළුවන් දෙයක් ඔබට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඔච්චරක් ප්‍රමාණයක් සකසලා උන්වහන්සේලා සියලු දෙනාට සිවුරු පූජා කරනකොට නැගෙනියම් පුණ්‍ය ශක්තියක් තියෙනවා ඒ පුණ්‍ය ශක්තිය සතරපද ගාථාවකින් දහම් දේශනාවක් කරද්දී නැගෙන පුණ්‍ය ශක්තියෙන් සොලස් කලාවෙන් පංගුවක්වත් වටින්නේ නැහැ කියලා විශ්වාස කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම මෙතෙන් පටන් මේ සක්වල ධාතුව කෙලවර දක්වා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා එකට පෙළගස්සලා එකට තියලා උන්වහන්සේලා සියලු දෙනාටම දානයක් පූජා කරනවා. බුදුරු කීනවද්ද ඔක්කොටම දානයක් පූජා කරද්දී නැගෙන පුණ්‍ය ශක්තිය කියන එක ඔබට හිතා ගන්න පුළුවන් කොච්චර පුණ්‍ය ශක්තියක්ද කියලා. ආන් ඒ පුණ්‍ය ශක්තිය සතරපද ගාතාවකින් මිනිස්සෙක හිතක් නිවනට නැඹුරු කිරීම උදෙසා කතා කරන සතරපද ගාතාවකින් නැගෙන පුණ්‍ය ශක්තියට වඩා සොලොස් කලාවෙන් පංගුවක්වත් වටින්නේ නැහැ කියලා කියනවා. වටින්නේ නැහැ කියලා කියන්නේ ඒක පින බාලය කියන එක නෙමෙයි. මේ කියන්නේ පින්තුනි අපරිමාණ පින් කියනේ මේ හැටි. අපරිමාණයි. අප්‍රමාණයි පින්තුනි. සතරපද ගාතාවකින් තව කෙනෙකුගේ හිතක් නිවනට නැඹුරු කිරීම උදෙසා කරන කටයුත්තක තියෙන ශක්තිය ප්‍රබලකම් මේ කියන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. ඒක සුළුපටුකොට සලකන්න පුළුවන් කාරණා නෙවෙයි පින්තුනි, බොහොම බරපතල කාරණාවක්. ඒ නිසා තමයි පින්තුනි ආර්ය මෛත්‍රී කියන එක ওই තරම් ප්‍රබල. ආර්ය මෛත්‍රී කියලා කියන්නේ මොකක්ද? හිත කය වචනේ කියන තුනෙන් ලෝක සත්‍යයගේ හිත නිවනට නැඹුරු කිරීම උදෙසා හිතනවා නම් කියනවා නම් කරනවා නම් ආන්ගේ නැගෙන පුණ්‍ය ශක්තිය ගැන ඔය කතා කරා. නිකන් කල්පනා කරලා බලන්න පින්තුනි, ඔබ මිනිසෙකුට කියනවා මේ ලෝකේ යම් යථාර්ථයක් ගැන. ඔබ මිනිසෙක්ව මේ දහම් මගට එන්න, මේ නිවන් මගට එන්න, එයාට එන්න පරිසරය හදලා දෙනවා. ඔබ මිනිසෙක්ගේ නිවන සාක්ෂාත් කරලා දෙන්න කියලා හිතාගෙන ඒ මිනිසර දානවා නැප උපස්ථානය කරන නිවන සාක්ෂාත් කරලා දෙනවා කියන අදිෂ්ඨානය. මොකද ඔබ නිවන තේරුම් අරගෙන වචන කීපයකින් තව මිනිසෙකුගේ හිතක් සනසනවා. හිතක් පීඩාවටපත් වෙච්ච වෙලාවක ඒ මිනිසයාගේ හිත නැවත සැරයක් නිවනට ඇදලා දාන්න බොහොම කරුණාවෙන් යුක්තව වචන පද කීපයක් කියනවා. මේකෙදි අන්නේ වෙන නැගෙන මහා දැවැන්ත පුණ්‍ය ශක්තියෙන් පුළුවන් ඒ මිනිසයාට තියෙන ওই සියලුම බාධාවල් දුරු කරගන්න. මම මේ බාධා කියලා කියන්නේ මේකෙදි මේ අපි හරි මේ කාරණාව කතා කරන්න පටන් ගත්තේ ඔබ සියලු දෙනාට මේ සමාධිය පවත්ව ගන්න මේක බිඳ වැටෙනවා. මේ වීරිය පවත්ව ගන්න මේක බිඳ වැටෙනවා. මේ මග වඩා ගන්න බෑ ඒක වැටෙනවා හැම තිස්සෙම. මේ මාර්ගය යා ගන්න විදිහක් නැහැ. විවිධාකාරයෙන් කම්පට්ටු ඇලි වෙලා මේ ඔක්කොම බ්ලොක් වෙනවා. විවිධ ප්‍රශ්න එනවා. මග වඩා ගන්න විදිහක් නැහැ. වැඩෙන්නේ නැහැ. ඔන්නෝ ප්‍රශ්න තියෙනවා අපි හැමෝටම. ඒ ප්‍රශ්න සියල්ලකින් අත මිදෙන්න පුළුවන් ක්‍රමවේදයක් පින්තුනි. ඒ සියලු ප්‍රශ්න වලින් අත මිදෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට පින්තුනි ඔය බාධාවල් ඔබගේ ජීවිතයට එන්නේ ඒක කරගන්න පුළුවන් තරම් ශක්තියක් ඔබ ගාව නැහැ. ඒකට විරුද්ධ ශක්තියින් තමයි හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ. විරුද්ධ ශක්තියින් කියලා කියන්නේ ඒකෙන් එළියට විසිකරලා දාන්න පුළුවන් මහ දරුණු විපාක ඇදෙන්නේ. හරි පරිස්සම් වෙන්න ඕන පිංගතේ. ඒ පරිස්සම් වෙන්න තියෙනවා කියන එක ඔබට කරගන්න ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද ඔබ නෙමෙයි හිතන්නේ. ඔබ හිතනවා නම් ඔබට පුළුවන් නෑ මං ආරි මට දැන් තේරුණා දැන් අදින් පස්සේ මං එහෙම හිතුවා කියලා මං ඒකක්වත් ගණන් ගන්නෑ මට ඕන දේ තමයි මං කරන්න කියලා ඔබට හිතෙන. එහෙම හිතුණට පිඟුතුනේ ඔය හිතෙන්නේ දැන්නේ. මොකද හිතෙනවා කියන එක ඔබට අදාළ රාජකාරියක් නෙමෙයි. ඔබට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි හිතෙනවා කියන එක. හිතෙනවා කියන එක ඒක ඇවිල්ලා මේ හේතු ගැලපෙනකොට වෙන විදිහක් ඔය හිතෙනවා කියන එක. ඔබට ඔය දැන් ඔය මොනවා හිතුණා පිඟුතුනේ තව ටිකකින් හිතන එක තමයි එලාට කරන්නේ. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්න කටයුතු කරාම ලේසි. නැත්තම් පිඟුතුනේ මේ ඉන්නවා. මේ ඉන්නවා මේ හොඳට ඉන්නවා. මේ හොඳ නිදිරි වල එක පාටම කියනවා මට යන්න ඕන. මේව කිය. මේ ඉදලි වල එක පාට කියනවා දැන් මට බෑ මට මේ කරන්න බෑ මම මේක නවත්වන කරන එක. මේ ඉදිරි වල එක පාටම කියනවා මම ටික කාලෙකට මේක නවත්වනවා. එහෙම කියනවා. එහෙම කිව්වහට පස්සේ බින්දුනේ මනුස්සයාට තේරෙන්නේ නෑ ඒ වෙන්න යන විනාශේ කොච්චර විශාල එකක්ද කියලා. මේ ගෝචර කරගන්න බෑ. නමුත් ඒක යම් ප්‍රමාණයක් හරි ගෝචර වෙන කෙනෙකුට තේරෙනවා මේ මනුස්සයර වෙන්න යන විනාශේ මෙච්චරයි කියලා කියන්න බෑ කියලා ඔය කරන්න යන වැඩේ. මොකද මේ සාසනය තුල රැඳිලා ඉන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි පිටු. සාසනය තුල රැඳිලා ඉන්නවා නම් ඒකේ නා ඒ උදෙසා අර කියපු જાතියේ අප්‍රමාණ පින් කරන්න ඕනි. මොකද අප්‍රමාණ පින් කළොත් ඔය ඔබට එන සිතුවිලි වෙනස් වෙනවා. කිව්වට විශ්වාස කරන්න ඕනේ. දැන් මේ මෙතන ඉන්නවා ගිහි ඇත්තෝ. ගිහි ජීවිතවල කටයුතු කරන පින්වන්ත පිරිස ඉන්නවා. කටයුතු කරන පින්වන්ත පිරිස ඉන්නවා. ඔය කටයුතු කරද්දී දැන් ඔබ දැන් කටයුතු කරගෙන යනකොට මේ ඔබට විවිධ සිතුවිලි එනවා. දැන් මේ සිතුවිලි ඔක්කොම බොහොම තර්කානුකූලයි. දැන් ඔබට ඔය කටයුතු කරයේදී ඔන්න ඔබට සිතුවිල්ලක් එනවා. මෙන්න මේ විදිහට තමයි මම ජීවත් වෙන්න ඕනේ කියලා. එහෙම සිතුවිල්ලක් එනවා ඔබට. දැන් ඔබ කොහොමද දන්නේ පිඟුතුනේ ඔය සිතුවිල්ල එන්නේ? මොකක් උදෙසාද කියලා. ඔබට හිතෙනවා දැන් මේ මෙහෙමත් කරන්න පුළුවන් නේද මේ කරන එක. මේ කරන එක මෙන්න මෙහෙමත් ඕනනම් කරන්න පුළුවන් නේ. මෙහෙමත් කරන්න පුළුවන්. තව කල් තියෙන්නේ ආදි වශයෙන් ඔබට එක එක જાතිය හිතෙනවා. දැන් ඔබට හිතෙනවා දැන් ඔබගේ ඔබ ඉගෙන ගියාගත්ත දේවලුත් ඔකට අමුණල බැලුවට පස්සේ ඒක බොහොම හොඳයි ඒ ක්‍රමේ හොඳයි. ආදි වශයෙන් හිතෙනවා. හොඳ වෙන්න පුළුවන් පිඟුතුනේ. නමුත් අපි හරියටම දන්නේ නැහැ ඔබට හිතන එක හරි මේකද කියලා. අපි කොහොමද දන්නේ පිඟුතුනේ ඔය සිතුවිල්ලට කොහෙන් සම්බන්ධතාව තියෙනවද කියලා? මොකද සිතුවිල්ලක් පිඟුතුනේ ඔය චිත්තසංතානෙ උපදින්නේ හේතු ගොඩක සම්පයුක්තයක් විදිහට. අනන්ත අප්‍රමාණ හේතු කන්දරාවක ප්‍රතිඵලයක් වෙයි. ඔය ඔබට නැගෙන සිතුවිලි. ඔය සිතුවිලි ගැන බොහොම පරිස්සමෙන් ඉන්න ඕනේ. මොනවද මේ හිතෙන්නේ කියලා බලන්න. සමහර වෙලාවට ඒ හිතේ පිඟුතුනේ ක්‍රියාත්මක කරගෙන යනවා. ඔබ දන්නේ නැහැ ඔබගේ ජීවිතේ ඕම්ම ගිහිලි වෙලා මේ සාසනෙන් එලීට විසිනවා. එලීට විසිනලා ආයිසරයක් මේ සාසනය තුල තමට මේ නිවන් මඟ පූර්ණේ කරගෙන තියෙන පරිසර පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඇතුළට ආවත් එහෙමයි. ඒකයි කියන්නේ පිඟුතුනේ බුදු පියාණන් වහන්සේ යම් කෙනෙක් මේ සාසන ප්‍රතිපදාවට ආවනම් ඒකනට කරන් තියෙන රාජකාරිය දෙකයි. එකක් තමයි මේ කියන දහම පුළුවන් තරම් හැම මොහොතෙම මානසිකාරයට ගන්න එක. අනිත් එක තමයි අප්‍රමාණ පිං කරගන්න එක. අප්‍රමාණ පිං කොච්චර කරගත්තත් ඒකෙන් කිසි හානියක් අවඩක් වෙන්නේ නැහැ පිඟුතුනේ. මොකද ඒකෙන් තමයි ඔබ නොදන්න විදිහට ඔබගේ මේ පරිසරය තියලා තියන්නේ. දැන් සමහරලාට ඔබට දැනෙනවා ඇති මේ ආරාමයට ඇහිලි ඉවර වෙලා ඔය මොන හරි කටයුත්තක් කරාට පස්සේ අපි දවක මොන හරි පිනක් කරාට පස්සේ දානමාන උපස්ථානය බොහොම සද්දාසිතින් යුක්තව කළාට පස්සේ ඔබට දැනෙනවා ඇති දවසක් දෙකක් යනකම් බොහොම හොඳ චිත්ත ප්‍රසාදයක් තියෙනවා. ඒත් එක්කම බොහොම හොඳට මේ කියන දහම් එහෙම හොඳට වැටහෙන ස්වභාවයක් ඔබට එහෙම අත්දැකීම් සමවලට ඇති. ඒක ඔබ තේරුම් ගන්න කාරණාවක් තියෙනවා පිළිගනිමින් මේ අපි මේ දැනෙන සිතුවිලි මේ නැගෙන මානසිකත්වය මේක එහෙම මේ අපිට අවශ්‍ය විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ගන්න නෙමෙයි. මේක මේ හේතු සැකසෙනකොට ඒකට අනුකූලවමයි මේ හිතෙන්නේ. මිසක් අපි මෙහෙම හිතාගත්තා කියලා හෙටත් මම මේ විදිහට හිතනවා අනිද්දාත් මම මේ විදිහට හිතනවා මේ අද තියෙන මානසිකත්වයේ හෙට අනිද්ද මේ දිගට මෙහෙම තියේ කියලා අපි හිතන් හිටියට එහෙම වෙන්නේ නැහැ. ඒක අපි දැන දැනත් පිටුදුර තවදුරටත් අපි එහෙම ඉන්නවා කියලා හිතාගෙන ජීවත් වෙන එක මහා පුදුම අපරාධයක්. එහෙම කරන එක අපරාධේ. ලැබෙන හැම වෙලාවෙම තමන්ට පුළුවන් උපරිමෙන් මම ගුරු ස්වාමීන් වහන්සේ ඔබට නිරන්තරයෙන් මේ අවවාද අනුශාසන දෙනවා ඇති. අපිටත් කරනවා උන්වහන්සේ. හැමදාම කරනවා. උන්වහන්සේ කියන කාරණාව තමයි මේක දුනේ. හදවතින් පින් කරන්න කියලා. හදවතින්ම කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ අර ප්‍රමාණ කොට සලකන්න බැරි જાතිය පුණ්‍ය කර්ම පුළුවන් තරම් කරගන්න කියලා. ඒ කරන්න 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 කිසි දෙයකට බය වෙන්න දෙයක් නැමේ පරිසර පද්ධතිය කෙලින්ම රැඳිලා හිටනවා. ඔය අද ඔබට ඔය හොඳයි කියලා හිතෙන ඔබ තර්ක කළාට පස්සේ ගැළපෙනවා හරි කියලා හිතෙන දේවල් වැරදි වෙපින්කට. දැන් සමහර කෙනෙකුට මෙන්න මේ හිතෙනවා. සමහර කෙනෙකුට හිතනවා මේ මම මේ අනිත් අය ඔක්කොම වැරදි, අනිත් අයගේ අඩුපාඩු තියෙනවා, මගේ අඩුපාඩු නැහැ නේ කියලා. එහෙම හිතෙන ඔබ මහා භයානක සිතුවිල්ල. විශේෂයෙන් මේ වැඩපිළිවෙල ඉන්න පිරිස. ඒ කෙනෙකුට හිතෙනවා මේ අනිත් අය ගා ගොඩාක් අඩුපාඩු තියෙනවා, අනිත් අය බොහොම වැරදි, මගේ එහෙම අඩුපාඩුවක් නැහැ නේ කියලා. පිංගුතුනි ඔබට ඔහොම හිතෙනවා නම් දැන් ඔය නැගෙන සිතුවිල්ල බොහොම භයානක සිතුවිල්ල, බොහොම ටික කාලෙකින් ඔබව තමයි චුත වෙන්නේ. අනිත් අයව නෙමෙයි. ඔබට දැන් හරියාගෙන එන්නේ වැඩේ. හරියාගෙන ඉන්නවා කියලා කියන්නේ. හරියාගෙන ඉන්න කියලා කියන්නේ මේ නිවන් මගේ හරියාගෙන යනවා නේ. ඔබට ලෝකෙ මගේ හරියාගෙන යන්නේ යන්නේ ඔයේ කොහේ යයි දන්නේ. ඊට පස්සේ එහෙන් ගිහිල්ලා යටටම යනවා අන්තිමට. ඔන්නෝම වෙනවා. දැන් එහෙම හිතනවා නම් පින්ගතුනි ඔබට කල්පනා කරන්න පුළුවන් මෙන්න මෙහෙම. එහෙම හිතනවා නම් කෙනෙකුට. කෙනෙකුට හිතනවා නම් මේ අනිත් කවුරුවක්වත් මග වඩන්නේ නැහැ, මං තමයි මග වඩන්නේ ආදිවාසීන් කෙනෙකුට හිතනවා නම් මේ පරිසරය හරියන්නේ නැහැ. දැන් මේ විශේෂයෙන් මේ මෙතන මේ අනගාരിക අනගාരികා පැවිදි වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න ආදිවාසී මේ පිරිස ඉන්නවා. ওই පිරිස අතර සමහර කෙනෙකුට ඔහොම කල්යනකොට හිතෙනවා. දැන් මේ සීල ශ්‍රාවිකා මහත්මීලා, සීල උවැසි මහත්මීලා, නිරන්තරයෙන් එන දායක දායිකා පින්වත් පිරිස හැමෝම මේ ඉන්නවා. මේ හැමෝටම මේකදී ඔන්නෝම සිතුවිලි එන්න පුළුවන්. ඔව් බොහොම භයානක සිතුවිලි. එහෙම වෙනවා නම් අපි වහා මේවට ප්‍රතිකර්ම කරගන්න ඕනේ. ওই පිංගුදින ඔබගේ පින හීන වීගෙන දැන් යන්නේ. හැබැයි හිතෙන්නේ මොකද්ද? මම හොඳට වඩනවා කියලා නේ හිතන්නේ. මම හොඳට මග වඩනවා, අනිත් ඇයට එහෙම නෑ ලොකුවට. මේ ඇයත් එක්ක මෙහෙම රිය කරන්න අමාරු. ඔන්නෝම හිතෙනවා. බොහොම භයානකයි උන් හිතන එක. ඔහොම නෙමෙයි ඔබට හිතෙන්න ඕනේ. අර සාරිපුත්තයන් වහන්සේලා වගේ හිතෙන්නේ. කොහොම සාරිපුත්තයන් වහන්සේ හිතෙන්නේ? මේ මග වඩන සීලේ පිළිපැදලා ඉන්න මේ යම් කෙනෙක් මග වඩනවන, යම් කෙනෙක් නිවන් දකින්න උත්සාහ කරනවන, වීර කරනවන, යම් කෙනෙක් නිවන් දකින්න සීලයක පිළිපැදලා ඉන්න හරි උත්සාහ කරනවන, ආන්ගේ සියලු දෙනා මාගේ සිරස මත වැඩ හිඳීවා කියලා තමයි සාරිපුත්තයන් වහන්සේ හිතන්නේ. ඔබට මොකද්ද එතකොට හිතෙන්නේ බලන්න. නැ කෙනෙක් ඉන්නවා සීලෙන්, සීලේ යම් අඩුවක් තියෙනවා, සීලේ යම් පිරිහීමක් තියෙනවා. සීලේ පිරිහීමක් තියෙනවා කිව්වට පින්තුනේ ඒ මනුස්සයාගේ තව පැත්තක් තියෙනවා නේද? එයා සීලේ ඉන්න වීරිය කරන කෙනෙක් නේද ඔය පිරිහෙන්නේ? ඒ වගේම තමයි කෙනෙක් ඉන්න පුළුවන් එයාගේ අඩුපාඩුවක් තියෙනවා. මේ නිවන් මගේ අඩුපාඩුවක් තියෙනවා. ඒ කියන්නේ ඉන්නේ කෙනෙක් ඉන්නවා හැමතිස්සෙම චොකලට් කනවා. දැන් හැමදේසෙම චොකලට් කනවා කියන එක වැරද්දක් වෙලා තින්නේ මොන කොහේද වැරද්දක් වෙලා තින්නේ? දැන් එළිය ලෝකේ මිනිස්සුයි කියනවා හැමදේසෙම චොකලට් කනවා. මොකක්ද ප්‍රශ්නේ? මුකුත් ප්‍රශ්නේ නැහැ. දැන් මේ ඔබත් එක්ක ඉන්න පිරිස අතර ඉන්නවා කෙනෙක් එයා හැමදේසෙම චොකලට් කනවා. එයාගේ වැරද්දක් නැද්ද? තියෙනවා. නමුත් එයාගේ වැරද්දක් තියෙන එයා මොනව කරන්න උත්සාහ කරන කෙනෙක්ද ඔය? නිවන සාක්ෂාත් කරගන්න උත්සාහ කරන කෙනෙක් ඔය ඉන්නේ. ඒ නිවන සාක්ෂාත් කරගන්න උත්සාහ කරන කෙනාගේ තමයි අඩුපාඩු වැරද්ද තියෙන්නේ. තව කෙනෙක් ඉන්න එයාට එයා බොහොම මැලි. එහෙම ලොකුවට මග වඩන්නේ නැහැ. නමුත් උවමනාවක් තියෙන මේ නිවන සාක්ෂාත් කරගන්න. පිඟුතුනි අන්න ඒ වගේ මිනිස්සුන්ව සාරිපුත්තන් වහන්සේ කියනවා උන්වහන්සේගේ සිරස මත වැඩ හිඳීවා කියලා. කියන්නේ උන්වහන්සේ ඒ මට්ටමින් තියාගෙන ඉන්නේ මේ මිනිස්සු. ඒ කියන්නේ උන්වහන්සේ ඒ පිරිසව දකින්නේ ඔන්න ඔය කෝණෙන්. අන්න ඒක මේ මතක් කරගන්න. සාරිපුත්තන් වහන්සේ මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න වීරිය කරන පිරිස, උත්සාහ කරන පිරිස උන්වහන්සේගේ හිස මත වැඩ ඉඳීවා කියලා නම් උන්වහන්සේගේ දෘෂ්ටි අදහස, ඒ අදහස තමයි අපි ගාව තියෙන්නේ. අපි ගාව තියලා හරියන්නේ නැහැ. දැන් සාරිපුත්තන් වහන්සේ කියලා කියන්නේ මේක කවුද? ඉතින් උන්වහන්සේ දෙවෙනි බුදුපියන් වහන්සේ විතරයි. ඒ උන්වහන්සේට වඩා හැම කෙනාම ප්‍රඥාවේ වීරියෙන් ඔය හැම එකෙම පල්ලෙහා ඉන්නේ. ඉතින් උන්වහන්සේ මුදුනේ වෙන්නේ. උන්වහන්සේ ඉහළින් ඉන්නේ බුදුහාඳුර විතරයි. නැවත උන්වහන්සේ මොකද්ද කියන්නේ? අර පල්ලෙහා ඉන්න ඔක්කොම ටික මාගේ සිරස මත වැඩ හිඳීවා කියන්නේ. අර පල්ලෙහා ඉන්නේ ඔක්කොම උන්වහන්සේට වඩා වීරියෙන් ඔය හැමෝම වැඩි. උන්වහන්සේ තමයි වීරියෙන් එතන ඉන්න වැඩිම උතුමන් වහන්සේ. උන්වහන්සේ කියනවනම් එහෙම කතාවක් අපි මොකක් කියන්නේ? නේද? මේ පිරිස කොහේ වැඩ ඉඳිවා කියනද ඔබ? අපිත් කියනවනේ ඒකම තමයි. දැන් වැඩ ඉඳ නැහැ. මොකද උන්වහන්සේ හොඳම තැන අරගෙන තියෙන සිරස මත වැඩ ඉඳිවා කියවට පස්සේ. ලේසි පාසු කාරණාවක්. ඊයදද ගුරුහාමුදුරුව අපිට මතක් කරනවා. උන්වහන්සේ ওই කාරණාව අපිට මතක් කරලා කියනවා. උන්වහන්සේ කියනවා අපේ හාමුදුරනේ දැන් සාරිපුත්තයන් වහන්සේ මෙන්න මේ වගේ පිරිසව උන්වහන්සේගේ සිරස මත වැඩ ඉඳීවා. ඒ කියන්නේ මේ සිරස උන්වහන්සේගේ සිරස මත කකුලක් තියාගෙන හිටගෙන ඉන්න කියලා ඒව කියන්නේ. උන්වහන්සේ ඒ මට්ටමින් දරනවා කියලා ඒ වගේ පිරිසට ඒ තරම් ගරු කරනවා කියලා කවුද? සාරිපුත්තයන් වහන්සේ. ගුරුහාමුදුරුව අපිට කියනවා ඒ කියන්නේ මේ ඔබ වහන්සේලා ගැන මේ කියන්නේ කියලා. ඔබ වහන්සේ කරන ටික ඇතිද කියලා අහනවා සාරිපුත්තයන් වහන්සේ සිරස මත වාඩි වෙලා ඉන්න. උන්වහන්සේ මතක් කරනවා අපිට. ඔබ වහන්සේ කරන ටික සුදුසුද? ඔබ වහන්සේ කරන ටික ඇතිද? මොකටද? සාරිපුත්තයන් වහන්සේගේ සිරස මත ඉන්න. මොකද සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේ සිරස මත තියාගෙන ඉන්න කැමැත්තෙන් ඉන්නේ. ඉන්නවා උන්වහන්සේ. කැමැත්තෙන්නේ උන්වහන්සේ ඉන්නවා. ඔබ වහන්සේකට සුදුසුද කියලා අහනවා. ගුරුහාමුදුරු. තේම වහම්පේක දිනාර. නේද? කෙලිම බෙල්ලට තියලා ඇහන්නේ අහන්න කෙලිය. එතකොට එහෙන් මේ දෙපැත්තේ අතර වටේම හිර වෙනවා. ඒ එක පැත්තක් ඒ. එතන අපි ඒ පැත්තෙන් කරන්න කොටසක් වෙනම තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් කරන්න තව කොටසක් තියෙනවා. සාරිපුත්තන් වහන්සේ වගේ මහා උත්තමයෙක් ඔය විදිහට නම් මේ මග වඩන නිවන් දකින්න උත්සාහ කරන නිවන් දකින්න වීරිය කරන මිනිස්සු ගැන හිතන්නේ මම කොහොම හිතන්න ඕනද කියලා. ආන්ගේම හිතුවාම පිටිදී ඔබට මහා පුදුම ගෞරවාදරයක් ඇති වෙනවා. මේ නිවන් දකින්න වීරිය කරන උත්සාහ කරන මිනිස්සු ගැන මිසක් රහතන් වහන්සේලා ගැන නෙමෙයි. මේ රහතන් වහන්සේලා ගැන කොහොමත් ඉතින් ඔබට ගෞරවාදරයක් තියෙනවනේ පිටිදී. ඕක ඉතින් පොත් කියව කියව ඔබට වැඳ වැඳ දෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ අපි ප්‍රායෝගික ලෝකෙට බහින්න බෑ. මේ ප්‍රායෝගික ලෝකයක් නෙමෙයි තියෙන්නේ. දැන් මේක අපි ප්‍රායෝගික කරන්න බෑ මේ කටයුත්ත. මේක ප්‍රායෝගික කරන්න නම් ඔබට ඔන්න ඔයගේ මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඒකයි කියෙපෙන්නේ ඔබට හැමතිස්සෙම අනිත් හැමෝගේම අඩුපාඩු පේනවනේ. ඔබ කිසිම අඩුපාඩුවක් පේන්නේ නැත්තම් ඔබ මේ බොහොම කොහේ යනවද කියලා අපිට හිතා ගන්න බෑ. ඔබ අර විදිහට හිතන්න පුරුදු වෙන්න. සාරිපුත්තයන් වහන්සේ මෙහෙම හිතනවා නම් උන්වහන්සේගේ කෝටියෙන් කලාම එකක් අක් ප්‍රඥාවක් වීරිය සමාධිය නැති මම කොහොම හිතන්න ඕනද? කෙනෙක් ඉන්නවා පිටුනේ මේ මනුස්සයාට සසර කරගත්ත පාප කර්මයක් නිසා. ඒ මනුස්සයාට මේ මග වඩා ගන්න කිසිම ක්‍රමයක් නැහැ. මග වඩනකොට මොකක් හරි වෙලා ඒකට බාධාවක් ඇහිලි වෙලා ඒක වෙනසිර වෙනසි යනවා. නමුත් මේ කෙනා කොහොම හරි කළා මේ ඉන්නවද? මේ සාසනේ ඉන්නවා කොහොම හරි කළා. නමුත් මග වඩන්නෙත් නැහැ. මේ සසර කරගත්ත පාප කර්ම පරිසම් දින ඕගාලා. දැන් බලන්න ඔබ මේ මනුස්සයා ගැන කොහොමද ඔබ දකින්නේ කොහොනි මොකද්ද කියලා? ඔබේ මනුස්සයා දිහා දකින්න කොහොමද? ඔබ දකින්නවල පිඟුතුනි මේ තරම් සසර විපාක ඇවිල්ලි ඉවර වෙලා මේ තරම් බාධා ඇද්දි මේ මනුස්සයා කොහොම හරි ඉන්නවනේ. මේක කරන්න ඕනේ කියලා හරි කියන මේ සාදුකාරයක් හරි දෙනවනේ. බුදු පියන්වාසේ බුද්ධ පූජා රත ගහනවනේ. ඒකට නෑ කියන්නේ නෑනේ. ඒකට බෑ කියන්නේ නෑනේ. දානයක් මානයක් අපෝපස්ථානයක් කරන්න ලැබෙන වෙලාවකදී ඒකට කොහොම හරි කියලා එලලා සම්බන්ධ වෙනවනේ. මොකක් හරි සාදුකාරයක් හරි දෙනවනේ. ඒ මට්ටමින් හරි මේ නිවන කියන එක කවදා හරි සාක්ෂාත් කරගන්න හරි වීරිය කරන මිනිස්සෙක් මේ. අන්න ඒ වගේ මිනිස්සුන් සාරිපුත්තයන් වහන්සේ හිස මත තියාගත්තා නම් මට මොකද්ද මේ හිතෙන්නේ මේ මිනිස්සයා ගැන? ඒ කියන්නේ මම සාරිපුත්තයන් වහන්සේ වඩා මහසිරට වඩා ඉහළින් ඉන්න කෙනෙක්ද වන් එතකොට? ඔන්නෝ මිතන්න. ආන්ගේ හිතුවට පස්සේ බින්දුතුනේ ඔබට ටග් ගාලා ඔබගේ තීච් අර නිවන විනාශ කළ දාන මානසිකත්වේ නැති වෙලා යනවා. අර මහ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා මිනිසු ගැන හිතුව විදිහට හිතෙන්න ගන්නවා. මොකද එහෙම හිතුන්නේ නැත්නම් පිංගතුනේ හරි අමාරු වෙනවා මේ වැඩේ කරන්න. මොකද ඔබට මේක තනියෙන් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. කල්යාණ මිත්‍රයා තමයි පිංගතුනේ මේ ශාසනේ කොච්චරද? ඈ මුළු ශාසනයම කොච්චරක්ද නෙමෙයි මුළු ශාසනයම කල්යාණ මිත්‍රයා. එහෙනම් ඔබ දැන් කාවද ඇසුරු කරන්න? බුදුහාමුදුරනේ කල්යාණ මිත්‍රයා මුළු සම්බුද්ධ ශාසනයම කියන්නේ කල්යාණ මිත්‍රයා. ඔබ කාවද ඇසුරු කරන්න? කල්යාණ මිත්‍රයා. කවුද කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ එතකොට? මේ ඔබ වටේ ඉන්න මිනිස්සු. ඔබට මේ හම්බ වෙලා ඉන්න රත්තරන් මිනිස්සු. මේ ඔබට මුණ ගැහිලා තියෙන කල්යාණ මිත්‍රයෝ මේ ඉන්නේ. මේ කල්යාණ මිත්‍රයන්ගේ මැද තමයි ඔබ හැමතිස්සෙම ජීවත් වෙන්න කියලා එක පැත්තකින් දේශනා කරනවා. අනිත් පැත්තෙන් කියනවා මේ කල්යාණ මිත්‍රයෝ ගැන හිතෙන්න ඕන විදිහ මෙන්න මේ විදිහට හිතෙන්න ඕන කියලා. එහෙම හිතෙන්නේ නැතුව වෙන විදිහකට හිතුනොත් එහෙම ඔබ කල්යාණ මිත්‍රයෝ මැද ඉන්න සුදුස්සෙක් නෙමෙයි ඔබ. එහෙම වුණොත් කොහොමත් පිඟුතුනි ඔබ උතුනි විසි වෙලා යනවා. කල්යාණ මිත්‍රයන් මැද කල්යාණ මිත්‍රයෝ අතර ඔබ මේ කල්යාණ මිත්‍රයන් පිළිබඳ මහා පුදුම ප්‍රසාදවත් මානසිකත්වයකින් ඉන්නවා නම් ඔබ කවදාවත් ওই කල්යාණ මිත්‍ර පිරිසකින් විසි වෙලා යන්නේ නැහැ. මොකද බිඟුදී කලන් මිතුරන්ගේ පිහිට ආරක්ෂාවම පමණයි අපිට තියෙන්නේ. දෙවිදේවතන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව අපිට ඇති. නමුත් දෙවිදේවතන් වහන්සේලාට බෑ. ඔබ නිවන්ට අරගෙන යන්න. කල්යාණ මිත්‍ර දෙවි කෙනෙක් වුණත් විතරයි පුළුවන්. නමුත් බිඟුදී ඔබ වටේ ඉන්න කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි ඔබට පුළුවන් නිවන්ට යන්න. ඒ ඇයට පුළුවන් ඔබ නිවන්ට රැකගෙන ඉස්සරහට අරගෙන යන්න. ඒ නිසා කල්යාණ මිත්‍ර පිරිස කියලා කියන්නේ බිඟුදී මහා පුදුම වටින පිරිසක්. මොකද අද මේ ස්වාමීන් වහන්සේට සද්ධර්මයක් ලැබුණෙත් කල්යාණ මිත්‍ර පිරිස නිසා. අද ඔබට සද්ධර්මයක් ලැබෙන්නෙත් කල්යාණ මිත්‍ර පිරිස නිසා. අද ගුරුහාමුදුරන් වහන්සේ නමක් මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නෙත් කල්යාණ මිත්‍රයෝ නිසා. ඒකයි මුළු සම්බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍රයම තමයි තියෙන්නේ කියලා. එහෙනම් මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න වීරිය කරන උත්සාහ කරන යම් මාත්‍රයක හරි කැපවීමක් තියෙන ඒ උත්සාහ හිතක් නැඹුරු වෙලා හරි තියෙන උතුමෙක් මේ ලෝකේ ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් අනේ ඒ සියල්ලෝ මාගේ සිරස මත වැඩ ඉඳීවා කියන මානසිකත්වයක් අපිට තියෙනවා. අපිට බැරිද එහෙම හිතන්න? ආන්ගේම හිතනකොට පිංගතුනි ඔබට පුළුවන් මේ සියලු මිනිස්සුන්ගේ ඔබ දකින්න වැරදි අඩුපාඩු කියලා තියෙන්නේ. ආන්ගේ වැරදි අඩුපාඩු කොච්චර දැක්කා ඔබට පුළුවන් ඔය ඕන කෙනෙකු සිරස මත තියාගෙන ඉන්න. වැරදි අඩුපාඩු තියනවා වෙන්න පුළුවන් පිටද මිනිස්සුන්ගේ ඕන තරම්. වැරදි අඩුපාඩු කියලා කියන්නේ ඔබට තියෙන ටිකම තමයි. මොකද වැරදි අඩුපාඩු තියෙන පුද්ගලයන් නැහනේ. වැරද්දක් අඩුපාඩුවක් එනවා කියලා කියන්නේ පිටදනේ ඒ වෙලාවට හේතු සැකසුනාට පස්සේ විද්‍යාමාන වෙන විදිය. අපේ කෝණයෙන් බැලුවට පස්සේ ඒක වැරද්දා සමහරට වෙන කෝණකින් බැලුවම ඒක මා ශ්‍රේෂ්ඨ වැඩක් වෙන්නත් පුළුවන්. දැන් බලන්න සමහරලාට අපි මේ කටයුත්ත කරගෙන යද්දී මේ පුංචි දේවල් වලට තමයි අපි වැරද්දක් අඩුපාඩුවක් කියලා කියන්නේ අපේ කෝණේ බැලලා වැරදි නිසා. කෙනෙක් ඉන්නවා අපි විදිහට අඩියට අඩිය තියාගෙන යන්නේ නැහැ. වැරද්දද නැද්ද? වැරද්දද නැද්ද? වැරද්දක් අඩුපාඩුවක්. කොයි කෝණෙන් බැලුවම මේ අපි බලාපොරොත්තු වෙන කෝණෙන් බැලුවම වැරද්දක් අඩුපාඩුවක්. නමුත් ලෝකෙ මිනිස්සු දකින විදිහින් බැලුවොත් ඒක මේ බිඟුදුනේ ගණන් ගන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. බොහොම සරල කාරණාවක්. නමුත් මේකදී පුංචි අඩුපාඩු වුණාට ඔබ බලන කෝණේ අනුව ඒක මහා ලොකු වැරද්දක් කියලා ඔබට පෙනිලා සමහරවිට ඔබගේ මානසික ප්‍රසාදයේ සියල්ල විනාශ වෙලා යන්න පුළුවන්. නමුත් පිංගුදේ සාරිපුත්තන් වහන්සේ වගේ උත්තමයෙක් ඔය කාරණාව දිහාව දැක්කොත් උන්වහන්සේ දකින්නේ ඕක ගැන සම්පූර්ණ වෙනත් කෝණකින්. උන්වහන්සේ ලෝකෙ පේන්නේ මේ මාගේ සිරස මත වැඩ ඉන්න සුදුසු මිනිසෙක් මේ කෙනාගේ පොඩි අඩුපාඩුවක් තියෙනවා මට හොඳ අවස්ථාවක් හම්බ වෙලා තියෙන්නේ මං කොහොම හරි කරලා මේක හදන්න ඕනේ. ඔන්න ඔච්චරයි තේරෙන්නේ. දැන් ඔබටත් පිංගුදු ජීවිත තියෙනවා. ඔබ ඇසුරු නිසුරු කරන මිනිස්සු ඇති විවිධාකාරයේ පුද්ගලයෝ ඇති. ඒ පුද්ගලින්ගේ පිංගුදු විවිධාකාරයෙන් විවිධ අඩුපාඩු දැකලා ඇති. ඒ අඩුපාඩු හමුවේ ඔබ ඒව දකින්න ඕනේ වෙන විදිහකට. වෙන විදිහට දැක්කනම් පිංගුදු ඔබට පුළුවන් ඒකම පාවිච්චි කරලා අර අප්‍රමාණ මහා පිනක් කරගන්න එකෙන් ඕන්නම් පුළුවන් වෙන ඕන්නම් පුළුවන් විනාශ වෙලා යන්න. දැන් කුසියේ තියෙනවා පියා. ඕනම් පුළ මොනව කරන්නද ඒක? ඕනම් පුළ ඒක පාවිච්චි කරලා එළවලු ටිකක් කපලා ව්‍යාගෙන කන්න මොනවා හරි. ඕන්නම් පුළ මොනවා කරන්නේ. ඒක හරින තව එකකට ඇනලා ඌවත් මල්ලා තමන්ගේ බෙල්ල කපා ගන්නත් ඕන්නම් ඒ පිහියෙන් පුළුවන්. මොකෙන්ද හැබැයි පිහිය. අර පොල් ගානේ හිරමණයක් තියෙන. ඒකයි හයිකල් තියෙන රෝස මලක් නෙමෙයි බොහොම සිනිඳු. කටුනේ තියෙන්නේ. මේක තිබුණාට ඔබ මොකක්ද එකෙන් කරන්නේ? ඔබ එකෙන් කෑමක් හදා ගන්නවා. ඕන්න ඕකෙන් ඇල්ල එකක මරන්න බැරිද? පුළුවන්. ඒක පිංගුදිනේ ඔබ තියෙන්නේ කන. ඒක දැන් බලන්න සාරිපුත්තන් වහන්සේ හැමතිස්සෙම මේක කරේ වෙන පැත්තකට. උන්වහන්සේ ඒ කෝණයෙන් තමයි දැක්කේ. ඒ නිසා උන්වහන්සේ ගොඩ ගියා. ගොඩ ගියා කියලා කියන්නේ ගොඩම ගියා. ආය යන්න දැනන්නේ. උන්වහන්සේ කළ යුතු සියල්ලම කළ ඉවර වුණා. අපිට පිංගුදිනේ ගුරු හාමුදුරුව නිතර කරන අවවාදය මේ ඔබට කියන්නේ. ඔබට මතකද දන්නේ අපි දවසක් කීව පහළදී උන්වහන්සේ අපි මේ ස්වාමීන් වහන්සේ ඉස්සරහ දවසක් කීවා කියලා. අපි හැමෝටම මට පුළුවන් ඔබ වහන්සේලා ඕන කෙනෙක් ගාවට ඇවිල්ලා කකුල් දෙක ගාව වැඳ වැටෙන්න කියලා. ඒ ඔබ වහන්සේලා ඒ තරම් ශ්‍රේෂ්ඨයි කියලා. ඉතින් ඒ අපේ ගුරුවරයන් වහන්සේ සාරිපුත්තන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේ ගුරුවරයන් වහන්සේ නේද? බලන්නේ ගුරු පරම්පරාවට හිතෙන විදිහ මන් හිතන විදිහ ඒ විදිහ සමානයි. මිනිස්සුන් ඒකයි කියන්නේ පිළිගනු මිනිස්සුන්ට හරි ආදරේ. මිනිස්සුන්ට හරි කරුණාවයි. මිනිස්සුන්ගේ වැරද්දක් අඩුපාඩුවක් කියන එක හැමතිස්සෙම දකින්නේ උන්නාසෙන් ලැබිච්ච හොඳ අවස්ථාවක් විදිහට. ඕනම් වැරද්දක් අඩුපාඩුවක්. වැරද්දක් අඩුපාඩුවක් දැක්කොත් ටග් ගාලා පිළිගනු ඒකට ඉස්සරහට ඇවිල්ලා ඒක විසඳලා දෙන්න පුදුම වීරියක් කැපවීමක් කරනවා. ඒකයි අපි නම් අත්දැකීමටම දැකලා තියෙන කාරණාව, දන්න කාරණාව. මේ අපි ඇසුරු නිසුරු කරන අපේ මේ පන්සලේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා ගැන මම නම් හොඳටම දන්නවා. අපි දකිනවා පිංගතුනි කෙනෙක්ගේ වැරද්දක් අඩුපාඩුවක් දැක්කොත් ඒක පාවිච්චි කරන විදිහ උන්වහන්සේලා. දැන් හිතන්නකෝ ඔබ සියලු දෙනා හැමෝගාම තියෙනව නේද වැරදි අඩුපාඩු නැද්ද? හ්ම්, තියෙනව නේද? ආ, ඒතර හැමෝගාම රාගදේශමෝ ලොරි පිටින් තියෙනවා නෑ වගේ ඉන්නවා. හරිද? දැන් ඔබගේ වැරදි අඩුපාඩු ටික හදන්න ගන්න ලොකු උත්සාහයක් නේද අර දානි සකසන වැඩේ? දැන් ඔබගේ වැරද්ද අඩුපාඩුව දකින්න ඒ තම බාරියත් වෙලා නැහැ තාම. ඒකේන වැරද්ද අඩුපාඩුව නෙමෙයිද? වැරද්ද අඩුපාඩුව තමයි. ඒ වැරද්ද අඩුපාඩුව දැක්කට පස්සේ ආන්ගේ වැරද්ද අඩුපාඩුව වෙනුවෙන් පුදුම විදිහට කැප වෙනවා. ඒක සකසලා දෙන්න. ඒ කැප වෙන්න ගියාට පස්සේ විවිධ ශේත්‍ර වලින් කැප වෙනවා. එක ශේත්‍රයක් තමයි දානේ සකසලා දෙනවා. තව ශේත්‍රයක් තමයි මෙතන වහලයක් හදලා දෙනවා. තව ශේත්‍රයක් තමයි මෙතන පුටු ටික ඇරේන්ජ් කරලා දෙනවා. තව ශේත්‍රයක් තමයි ෆෑන් ටික දාලා දෙනවා. අවශේෂය තමයි මෙතෙන් දෙහෙල බණ ටිකක් කියලා දෙනවා. ඔය කැප වෙනවා. මොකටද මේ කැප වෙන්නේ? මේ වැරදි අඩුපාඩු තියෙන මිනිසුන්ගේ ඒ වැරද්ද අඩුපාඩුව හදලා දෙන්න. තමයි මේ කැප වෙන්නේ. අප්‍රමාණව කැප වෙනවා. දැන් සාරිපුත්තන් වහන්සේ ඒක තමයි කරන්න කිව්වේ. මනුස්සයෙක්ගේ වැරද්දක් අඩුපාඩුවක් කියන එක පාවිච්චි කළා ඒ මනුස්සයාගේ වැරද්ද අඩුපාඩුව හදලා දෙන්න. අන්න කරුණාව. දැන් අපිට ඕන මෙහෙමත් හිතන්න පුළුවන් නේද? මේ දායකයෝ කියලා පිරිසක් එනවා. මේ උපාසක උපාසිකා කියලා පිරිසක් එනවා. ඔය එන එක එක අරියත් වෙලා නැහැ. රාග තියෙනවා, ද්වේෂ තියෙනවා, මෝහ තියෙනවා, වැරදි හැම තැනම. ඔවුන් එක අපිට ජීවත් වෙන්න අපි යනවා. එහෙම කරන්නත් බැරිද ඕන? පුළුවන්. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා එහෙම කරන්නේ නැහැනේ. ඔබගේ වැරදි අඩුපාඩු ඕන තරම් තියෙනවා. අර ගේට්ටු ඇරලා තියෙන ඉන්න ඇතුළට. රාගදේශ මොහෝ තියෙනවද? එන්න ඇතුළට. මොකද ඔබ වහන්සේලා කරන්නේ? අපි ඔක හදලා දෙන්න උදව් කරන්න. දැක්ක. ඔබගේ තියෙන රාගදේශ මොහෝ කියන අර වැරදි අඩුපාඩු ටික දැකලා උන්වහන්සේලා ඒක අරගන්නවා. සාරිපුත්තයන් වහන්සේ ගන්න කියපු ක්‍රමයට අරගෙන ඉවර වෙලා ඒක හදලා දෙන්න කරන්න පුළුවන් උපරිමයෙන් උදව් කරනවා ඔබ සියලු දෙනාට. ඒක තමයි මේ කරන්නේ. බලන්න එතකොට ඔබ දිහා දැකලා තියෙන කෝණේ සම්පූර්ණ වෙනස් කෝණයක් නෙමෙයි. ඔබටත් පුළුවන් ඔන්න ওই විදිහටම කරන්න. ඔබත් දකින්න ඕන මිනිසුන්ගේ වැරදි අඩුපාඩු. දකින්න කියන්නේ ඒක බල බල ඉන්න නෙමෙයි. ඔබට පෙනෙයි ඕන තරම්. මේ වැරදි අඩුපාඩු මේ මිනිසෙගේ මේ අඩුපාඩු තියෙන, මේ මිනිසෙගේ මේ අඩුපාඩු තියෙන, මෙයාගේ මේ අඩුපාඩු තියෙන. ඉතින් මොකද කරන්නේ? ඔබට කරන්න පුළුවන් උපරිමයක් කරලා කැප වෙලා ආන්ගේ වැරදි අඩුපාඩු හදලා අන්නේ හිත අරිහත් හිතක් බවට පත් කරන උත්සාහ වීරය කරන. ඔබට බිඟුතු මේක ලැබෙන මහ විශාල අවස්ථාවක් ඒ. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ආන්ගේ ප්‍රයෝජන ගන්නවා කියන එකට කියන තව නමක් තමයි අපරිමාණ පිං කර ගන්නවා කියලා කියන්නේ. ආන්ගේට කියන තව නමක්. එහෙම නැත්නම් මේක ඔබට කරන්න පිනුත් කල්පනා කර කර ඉන්න වෙයි. නම් මොනවා කරන්න කියලා. ආන්ගේ කෝණයෙන් පේන්න ඕන වින්ගත. ආන් එතකොට ඔබට පුළුවන් මේ කල්යාණ මිත්‍ර පිරිසගීම තම උදව් කළා. ඒ පිරිසගීම ශක්තියෙන් ඒ පිරිසගීම උදව්වෙන් ඔබට පුළුවන් මොනව කරගන්නද? ඕවිත සම්පූර්ණයෙන් සුද්ධ කරගන්න. මොකද ඒ කල්යාණ මිත්‍රයෝ වින්ගත ඊට පස්සේ ඔබ රකින්න ගන්නා දෙවි කෙනෙක් වගේ. ඔබ මේ කල්යාණ මිත්‍රයෙන් උදෙසා ඔබට කරන්න පුළුවන් උපරිමයක් කරන්න ගන්නකොට ওই කල්යන් මිත්‍රය හැමෝම එකට එකතු වෙලා ඔබ රකින්න ගන්න අපි ආයේ අහන්න දෙයක් නැහැ. පුදුම රැකවරණයක් ඔබට හම්බ වෙනවා. නමුත් ඔබ කල්යන් මිත්‍රයෙන්ගේ රැකවරණය උදෙසා කටයුතු කරන්නේ නැති කෙනෙක් නම් ඔබ ඔබ ගැන හිතන මිනිස්සෙන්න කොහොමික් මන්ට ওই කල්යන් මිත්‍රය ඔක්කොම ඔබට අහිමි වෙන බව මතක තියාගන්න. කල්යන් මිත්‍ර අහිමි වෙනවා කියලා කියන්නේ මොකද්ද වෙන්නේ? මේ මුළු ශාසනයෙම මොකක් කියලාද බුදුහාඳුරෝ කිව්වේ? කල්යාණ මිත්‍රය කියලා. දැන් කල්යාණ මිත්‍රය ඔබගෙන් අයින් වෙනවා කියලා කියන්නේ මොකද්ද වෙන්නේ එනකොට? ශාසනය අහිමි වෙන්නයි යන්නේ. කල්යාණ මිත්‍රය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න ගුරු ස්වාමීන් වහන්සේ නෙමෙයි. සම්බුද්ධ ශාසනය කල්යාණ මිත්‍රය කියලා කියන්නේ. කවුරු හරි කෙනෙක් මේක තුනේ නිවන් දකින්න මාත්‍රයක් හරි වීරිය කරන උත්සාහ කරන කෙනෙක් හරි ඉන්නවා අඩුම ගානේ නිවන් දකින්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් නිවන් දකින්න අය පාවිච්චි කරන ඇඳුමක් හරි ඇඳගෙන ඉන්නවා නේද කවුරු හරි කෙනෙක්. ඒ මට්ටමින් හරි අරගෙන මේක තුනේ එවැනි පිරිසක් මැද මට ජීවත් වෙන්නයි ඕනේ. හොයන්න යන්න එපා මේක තුනේ මිනිස්සුගේ තියෙන වැරදි අඩුපාඩු හොයලා ඉවරලා ඒකෙන් ඔබ විනාශ වෙන්න එපා. කුස්සියට ගිහිලි ඉවරලා කුස්සිය පිහි අරගෙන ඉවරලා ඔබ ඇනගෙන මැරෙන්න එපා. ඒක පාවිච්චි කරලා ඔබ කැම බීමක් හදාගෙන අනිත් අයට කැම බීමක් හදලා දෙන්න. ඔන්න ඔකයි කරන්න තියෙන්නේ. දැන් මේව ඉතින් ගොඩක් උමුණා වෙන්නේ මේක කරන්න ගත්තායට කියන ඒවා. කරන්න පටන් ගත්තයි. කරන්න පටන් ගත්තේවත් නැති අයට මේ ගැන දැනුවත් වෙන්න තමයි අපි මතක් කරන්නේ. එතකොට පුළුවන් ඔබට කිසි කරදර නැතු මේ සාසනය තුර රැඳිලා ඉන්න. මේක තුමි අපි රැඳිලා ඉන්නේ ෂොක් එකට. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මේ බොහොම සතුටින් මේ සාසන ප්‍රතිපදාවේ නියලිලා ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකයි විදිය. පැහැදිලිද හැමෝටම? එතකොට ඔන්න ඔය විදිහට උත්සාහවන්ත වෙන්න මේක තුනි ඔබට කරන්න පුළුවන් හැම වෙලාවෙම විපාක දීලා කෙලවර කරන්න බැරි જાති අපරිමාණ පුණ්‍ය ශක්තියින් ඔබ වටා රැස් කර ගන්න. සාරිපුත්තයන් වහන්සේ හිතන විදිහට හිතන්න උත්සාහ කරන්න. බැරිද එහෙම හිතන්න? බැරිද? බැරිද පුළුවන්? පුළුවන්. දැන් මේ අලුතෙන් ඇහෙලා ඉන්නවන පින්වන්ත පිරිස අද පින්කමක් තියෙනව නේද? ඒ පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඔබට ඒ පිරිස අතර පෙනේ වැරදි අඩුපාඩු ඕනතර ඒ වෙලාවට ඔබට කරන් තියෙන මොකද්ද? ආන් එයා ප්‍රයෝජනෙට ගන්න. ප්‍රයෝජන අරගෙන ඉවරලා ඒ මිනිසුරු බැන බැන ඉන්නවා පැත්ත කරලා. මේ ප්‍රයෝජන අරගෙන ඉවරලා ආන් මේ මිනිසුන්ගේ වැරදි අඩුපාඩු හදන්න ඔබට මොකද්ද කරන්න පුළුවන් කියලා කල්පනා කරලා අන්න ඒක කරන්න ඒ වෙලාවේ මෙතන හරි. කෙනෙක් ඉන්නවා ඔතන කෑක ගහ ඔබට මේ වෙලාවේ කතා කරන්නත් බෑ. බැරි නම් කරන් තියෙන ඔබ එතනින් සංවරව ඇවිදින්න. එහාට ඒ අර මිනිස්සය වෙනුවෙන් තමයි ඔබ ඒක කළේ. එතකොට මොකක් අවුදසාද? ඔබව දැකලා අර මිනිස්සය අර කරන වැඩේ නවතිවා. මොකද ඒ කෙනාට ඒකෙන් අවඩක් වෙනවා. ආන් එහෙම අදිස්ථාණයෙන් ඔබ එතන ඉස්සරහින් ගියා. කතා කරේ නැහැ වචනයක්. මේ ශාසනය තුල බලාපොරොත්තු වෙන මේ මග පිළිවෙල අනුගමනය කරන්න වීරිය කරන කෙනෙක් තුල වෙන්න ඕන කාරණාව සිද්ධ වුණා. ඒකයි විදිහ. ඔන්න ඔය විදිහට පිංගතුනේ ඔබගේ ප්‍රතිපදාව කරගෙන යන්න. ඒ අතරතුරේ ඔබ මේ කරන ධම්මග අවබෝධ කරගන්න උත්සාහ කරා. මග වඩන කටයුත්ත. දැන් මග වඩන කටයුත්ත නේ හැමදාම කරනවද නේද? නැද්ද? තාම කරනවද? තාම? දැන් සෑහෙන කාලෙක ඉඳි කරනවා. දැන් හොඳට මග වැඩිලාද තියෙන්නේ? හොද මඩේ දානවා. දැන් මේ මගවන්න කටයුතු කරද්දී අපි විවිධාකාරයෙන් මේකදී මේක කරන විදි ගැන තේරුම් බේරුම් කරගන්න මොකද 84000 ක්‍රම තියෙනවා කියලා මතක් කරනවා. ඒවෙන් ඔබට ගැළපෙන විදිහට ඔබ ඒ වෙලාවවල මේක කරගෙන යනවා ඇති. දැන් මේ කරගෙන යද්දී හිතන දේවල් අපි ඔබට මතක් කරනවා. ඉතින් ඔබ එම් පොඩ්ඩයි මේ අරගෙන ඔබට ගැළපෙන රසවත් ආහාරයක් හදාගන්න. නැත්නම් බල්ලෙකුට කන්න බැරි જાතියක් එහෙම හදාගන්න එපා. මොකද හැම වෙලාවෙම ඔබට මුණ ගැහෙන ගුරුවරු ස්වාමීන් වහන්සේලා ඒ වගේම විවිධාකාරයේ ඔබට ඉන්න හම් වෙන මිනිස්සු එක එක විදිහට ඒ අය තමගේ නිවන් මාර්ග සාක්ෂාත් කරගන්න වඩන විදිය ආදි වශයෙන් ඔබට කියන ඔබව ගන්නට ගලපලා ගන්න කරන්න දෙයක් නැහැ වෙන ඉතින්. ඒක ඔබගේ වැඩ. එතකොට බින්දුර දැන් මේ අපි මග වඩාගෙන කටයුතු කරා යද්දී අපි දැන් මේ ටීකට් කලින් කතා කරේ අර නැගෙන හිතක් ගැන. අපි කිව්වේ මේ දව ටී මේ දැන් මේ ඔබට මේ දැන් හිතන එක තව හෙට උදේට හිතෙන්නේ නැහැ කියලා. හෙට උදේ හිතන එක අනිද්දාට හිතෙන්නේ එහෙම කියන්න බෑ කියලා. අපි ඒකට කතා කරා බින්දුර එහෙම හිතෙන හේතු ගොඩක සම්බන්ධතාවයක ඔකට තියෙනවා කියලා. නේද? ආන්ගේ සම්බන්ධතාවය පිළිබඳ බින්දුර හොඳ අවබෝධයෙන් කටයුතු කරගෙන යන්න ඕනේ අපි හැම තිස්සෙම. ඇත්තම කිව්වොත් එහෙම ඔබ දැකලා තියෙනව නේද net කෑ දැල් දැකලා තියෙනව නේද කොහොමද තියෙන්නේ කෙලින්ද තියෙන්නේ පේන්නේ
අම්මා
තියෙනව නේද
මේ මේව අතර තියෙන පොඩි මෙහෙම ඒව
මේව තියෙනව නේද?
මේ මොනවද මේ?
මේ එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන දේවල්. ඔව් මෙහෙම දැකලා ඇති. තවම දැකලා තිබෙන විදිහට මෙන්න මෙහෙම එකට එක ළඟ එකම විදියට සම්බන්ධ වෙලා තියෙන අර තියෙන්නේ මේ ඔය බුදු රසවලු කියලා කියන්නේ. අර තොරන් දැන් තොරන් බලන්නේ නැද්ද මේක? ඒ බලලා ඉවරද? තොරණ කියන එක දැකලා තියෙනව නේද? නැද්ද? දැකලා තියෙනවද?
අන්නව ගොඩාක් තියෙන මේ වගේ. වැහෙන තියෙනවා. මොනවද ඇවිල්ලා මේකේ දැන් අන්නව තියෙනවා.
දැන් ඒ තොරණක් දිහා බලන් ඉඳලා අපිට නිවන් දකින්න පුළුවන් මොහොතට. ඒක කොහොමද? ඒකේ ජාතක කතාවක් තියෙනවා. එහෙමත් පුළුවන් ඉතින්. බැරි නෑ. නැත තොරණේ හැර ලස්සන කතාවක් කියනවා. දෙයකින් බින්දුනේ දහස් ගාණක් ලක්ෂ ගාණක් මේ වගේ බල්බ දැල් වෙනවා. නේද? ඒ දැල් වෙන කොට ඔබට මෙහෙම බැලුවා මොකද්ද පේන්නේ? මෙහෙම තියෙන ගොඩාක් බල්බ දාලා ඔබට එකපාරට මේකේ පේනවා බුදුහාමුදුරුන්. උන්වහන්සේ වඩිනවා මෙහෙම වඩිනවා. එහෙම පේන දෙයක් මං කියන්නේ ස්ක්‍රීන් එකක් කියලා හිතන්න ඔක ලොකු තොරණක් නะ. ඒක ඔබට පේනවා පිටින්නේ මේ බුද්ධ රූපයක් වගේ එකක්. මෙන්න මෙහෙම එහෙට මෙහෙට වඩිනවා වගේ පේනවා දැන් මේකේ. නන් මෙතන මොකද වෙන්නේ? ඈ? මම මෙතන බුද්ධ රූපයක් වඩිනවා එහා පැත්තට. ඇත්තටම මෙතන වෙන්නේ මොකක්ද? බල්බයක් දැල් වෙනවා. නිවෙනවා දැල්ලෙනවා නිවෙනවා දැල්ලෙනවා නිවෙනවා එච්චරයි වෙන්නේ. නමුත් අර පේන එක මොකද්ද එතකොට? පේන්නේ මොකද්ද? බුද්ධ රූපයක් පේනවා. දැන් මේක
මම වැරදි වචනයද මම කිව්වේ? අඳින්න බෑ. බුද්ධ රූපය කියන්නේ පොඩ්ඩක් පැත්තකින් තියලා එක ඔබ හිතන්න මෙහෙම. මේ මොකද්ද පේන්නේ? ඈ? ඒක කොහොමද ත්‍රිකෝණයක් පේන්නේ? මොකද්ද පේන්නේ? ත්‍රිකෝණයක් පේනවා. මේ මොකද්ද පේන්නේ? දැන් මොකද්ද පේන්නේ? දැන් ඇන්දේ මොකද්ද? ත්‍රිකෝණය. කලින් ඇන්දේ මොකද්ද? ත්‍රිකෝණය. දැන් බලන්න පිටුනි, මෙන්න මේ කාරණාව තුලින් අපිට පුළුවන් මේ නිවන් මේ ලෝකයේ පිළිබඳ යම් හොඳට තේරුම් ගන්න. මෙතනින් මේ එක කියන ඩොට් එකක්, මෙන්න මේ කියන එක අවස්ථාවක්, මෙන්න මේ කියන බල්බයක් කියලා හිතන්නකො, මේ කියන බල්බ එක දැල්වෙන්න මේ හැම එකකම සම්බන්ධතාවයක් ඔබට පේන්නේ නැද්ද? මොකද මේක මේකට සම්බන්ධයි, මේක මේකට සම්බන්ධයි, මේක මේකට සම්බන්ධයි, ඒක මේකට සම්බන්ධයි, ඒක මේකට සම්බන්ධයි, මේක ඒකට සම්බන්ධයි. මේ මේක එක තැනක් ගත්තොත්, මෙන්න මේක ගත්තොත්, මේක බලන්න කොච්චර තැන් වල සම්බන්ධයිද කියලා, කීයකට සම්බන්ධයිද? මේ ඔක්කොටම සම්බන්ධයි. මේ කෑල්ල මේ ඔක්කොටම සම්බන්ධයි. මේ කෑල්ල ඒකත් මේ ඔක්කොටම සම්බන්ධයි. මේ කෑල්ල ඒකත් මේ ඔක්කොටම සම්බන්ධයි. හැම එකක් හැම එකකටම සම්බන්ධයි. මොකක් හරි සම්බන්ධමක් කොහෙන් හරි තියෙනවා. එතකොට මට කියන්න, මෙන්න මේ කියන ඩොට් එකේ, මේක ඒ කියලා ගමුකෝ, මේ ඒ කියන ඩොට් එක ওই විදිහට විද්‍යාමාන වෙන්න තියෙන හේතු කියන්න බලන්න. දැන් ඔබ කිව්වා මේ 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 ඩොට් එකට මේ ඔක්කොම සම්බන්ධයි කියලා. ඔක්කොම සම්බන්ධයි නම් මේ ඩොට් එක මේ විදිහට විද්‍යාමාන වෙන්න හේතු කීයක් තියෙනවද? ඈ? දැන් මේ මේ කැල විතර එළියට ගත්තොත්, ඔන්න ඔය කැල එළියට ගත්තොත් ඔබ කිව්වා මේකට මේ හේතු ඔක්කොම සම්බන්ධයි කියලා. එහෙම කිව්ව නේද? ඒ කියන්නේ මේක මේ විදිහට විද්‍යාමාන වෙන හේතු කීයක් තියෙනවද? ඒ හොත් හේ ඔබ කතා කරපු ඒ හේතු ඔක්කොම තියෙනවා. ඒ හේතු ඔක්කොම නිසා තමයි ඔබ ওই විදිහට විද්‍යාමාන වෙන්නේ. ඒතර ඊට උඩ දින එක. ඒකත් ඒ හේතු ඔක්කොම නිසා තමයි ඒ විදිහට විද්‍යාමාන. එහා පැත්තේ දින එක. ඒකත් ඒ විදිහමයි. දැන් මෙතන ප්‍රශ්නේ බලන්නේ මොකද මේ වෙලා තියෙන්නේ? ත්‍රිකෝණයක් කොහෙන්ද ආවේ එතකොට මෙතෙන්ට? මේ ත්‍රිකෝණයක් කොහෙන්ද ආවේ? මේ ත්‍රිකෝණය තමයි පිංගතුණි මේ විද්‍යාමාන වෙන හේතු ටික වෙන් කරගෙන තියෙන එක ඔය. හේතු ටිකක් තියෙනවා. ඒ ඒ ඒ ඒ හේතුවට ඒ ඒවට වෙන වෙනම ඒවට පාදක වෙන වෙනත් කාරණා වෙන වෙනමත් තියෙනවා. මේ තියෙන්නේ එක්තරා ඩොට් තුන. මේ ඩොට් තුන මේ විදිහට තියෙන හැම එකකටම සම්බන්ධ තවත් හේතු අප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා. ඒව ප්‍රතිඵලයක් විදිහට මේ ඩොට් තුන ওই විදිහට විද්‍යාමාන වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ඩොට් තුනෙන් මේ මෙතන මේ ඩොට් එකේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. මේකේ තුනක් විතරක් වෙන් කරලා ගන්නවා. කීයක්ද? තුනක් විතරක් වෙන් කරලා අරගෙන අපි කියන එකට මොකක් කියලාද? ත්‍රිකෝණයක් කියලා. තුනක් වෙන් කරලා ගන්නවා. එහෙනම් ඉතුරු ටික? ඉතුරු ටික ත්‍රිකෝණයක් කියලා වෙන් කරන්නේ නැහැ. ඉතුරු ටික මොකක් කියලාද? ඒක ඒක විදිහට දැන් එහා පැත්තේ මේ අපි තුමුකු මම මෙහෙම කියලා ගමු මෙතන. මේ තියෙන කොටුව. මේක x කියලා ගත්තොත් මේ ත්‍රිකෝණේ y කියලා ගත්තොත් දැන් මේ ඩොට් වලින් ඩොට් තුනක් අපි අරගෙන වෙන් කරලා අපි ඒකට කියන මොකක් කියලා? ඒකට කියනවා y ත්‍රිකෝණය කියලා. අතන තියෙන තව ඩොට් හතරක්. ඒ හතර වෙන් කරලා අරගෙන අපි කියන එකට x කියන සමචතුරස්‍රය කියලා, කොටුව කියලා කියනවා අපි. අපිට පේනවාද පින්වතුනි මේ මෙතන තියෙන ඩොට් ගත්තට පස්සේ මේ හැම ඩොට් එකකටම හේතු තියෙන ඕන තරම්. මේ කෙලවරක් කරන්න බෑ. එක එක හේතු ගොඩාක් හේතු වෙලා තමයි ඒක එහෙම විද්‍යාමාන වෙන්නේ. නමුත් මේකෙන් ඕකෙන් ටිකක් අරගෙන ඉවරලා ඒක වෙන් කරලා ගත්තට පස්සේ අපි ඒකට වෙනම නමක් දාලා තියාගෙන ඉන්නවා. අපි කියනවා ත්‍රිකෝණයක් කියලා. මේ හේතු කන්දරාවෙන් තුනක් වෙන් කරලා ගන්නවා, වෙන් කරලා තුනක් අරගන්නවා. ඒක ත්‍රිකෝණයක් කියලා කියනවා.
ඇත්තම ත්‍රිකෝණයක් කියලා කියන්න විතරයි නේද පුළුවන්. වෙන මොකක් කරද ඒක දුකට? ත්‍රිකෝණයක් කියලා කියන්න පුළුවන් මිසක් ඔතනින් ත්‍රිකෝණයක් කියලා එකක් වෙන් කරලා ගන්න එහෙම ගන්න බෑ පෙන්ස. ත්‍රිකෝණයක් කියලා එකක් වෙන් කරලා ඕකෙන් ගන්න බෑ. නමුත් අපි ත්‍රිකෝණයක් කියලා මේකට නම් කරන්න පුළුවන්. මෙන්න මේ තුන අරගත්තට පස්සේ මෙන්න මේ 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 ඩොට් තුන ගත්තට පස්සේ අපි ඒකට ත්‍රිකෝණයක් කියලා කියනවා. ඒ කියන්නේ ඩොට් තුනක් මෙන්න මේ විදිහට තිබුණාට පස්සේ අපි ඒකට ත්‍රිකෝණයක් කියනවා. ඩොට් තුනක් ඩොට් හතරක් මේ විදිහට තිබ්බට පස්සේ අපි කියනවා ඒකට කොටුවක් කියලා. නමුත් හැමතැනම තියෙන්නේ මොනවද? හැමතැනම තියෙන්නේ ඩොට්. ඒවට හේතු එකකට එකක් එකකට එකක් හැමදේම සම්බන්ධයි. දැන් තොරණක් ගත්තට පස්සේ පින්තුනේ ඔබට ওই තොරණේ තියෙන බල්බ් 1000 ගානක් තියෙනවා. ওই බල්බ් 1000 ගාන අතරේ ඔබට එකපාරට පේනව මොකද්ද? බුදු පිළිමයක් පේනවා. ওই බුදු පිළිමයක් කියලා කියන්නේ මොකද්ද එතකොට? මේවෙන් එක්තරා ටිකක් අරගෙන ඒක වෙන් කරලා ගන්නවා. අන්න බුදු පිළිමයක් කියලා. නමුත් පින්තුනේ ඔය කියන බුදු පිළිම වහන්සේව ඔබට පුළුවන්ද ඔය බල්බ් ටික ඔතන ඔහොමම තියෙද්දි ඔය බුදු පිළිම වහන්සේව ගන්න වෙන් කරලා ඔය වෙන් කරලා ගන්න එක එළියට ගත හැද අයින් කරලා එහෙම ගන්න බෑ. එහෙම ගන්න බෑ කවදාවත්. මෙතනින් කවදාවත් පින්තුනේ ත්‍රිකෝණේ වෙන් කරලා එළියට ගන්න බෑ. මේ කියන කොටුව මෙතනින් වෙන් කරලා එළියට ගන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ වෙන් කරන්න බෑ කියලා. හැබැයි දැන් මෙතන කොටුවක් මේ ත්‍රිකෝණයක් කියලා ඔබට නම් කරන්න පුළුවන් එකක් නැද්ද? නම් කරන්න පුළුවන්. නමුත් වෙන් කරන්න බෑ. නම් කරන්න පුළුවන් ත්‍රිකෝණයක්. මෙන්න මේ විදිහට කොටස් ටිකක් අරගෙන ඒකද ත්‍රිකෝණයක් කියලා කියනවා කියන්න පුළුවන් මිසක් ත්‍රිකෝණයක් කියලා එකක් වෙන් කරන්න බෑ ඒකෙන්. පිගුදුනි මේ ශාසනය තුල විරාග වෙනවා කියලා කියන ඔන්න ඕකට. විරාග වෙනවා කියලා කියන්නේ මේ යම් යම් හේතු වෙන් කරලා ගන්න පුළුවන් කියලා අදහසකින් වෙන් කරගෙන ඉන්නවා. අන්නේ වෙන් කරන් ඉන්න ටික අත්හැරලා දානවා නම් වෙන් කරන්න බෑ කියලා අන්න විරාග වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි මේ ශාසනය තුල තියෙනවා පිගුදුනි ලෝභය කියලා එකකුත් වහල ඇති. සමහරට මේ ගැන අද ස්වාමීන් වහන්සේ ගුරුහාමුදුර කතා කරලා දන්නේත් නැහැ. ලෝභය කියලා එකකුත් තියෙනවා. මොකද්ද ලෝභය කියන්නේ එතකොට? අලෝභය කියලා එකකුත් තියෙනවා. විරාගය කියලා එකකුත් තියෙනවා. මොකද්ද ලෝභය කියන්නේ? මොකද්ද ලෝභය කියලා කියන්නේ? පිටුදුනි මෙන්න මෙහෙම තමයි හැමතැනම තියෙන්නේ. මෙන්න මෙතනින් මෙන්න මේ ටික වෙන් කරලා අරගෙන ඒ වෙන් කරගත් එක එකෙකුටවත් දෙන්නේ නැහැ. ඒ මොකද්ද? ඈ? ඒකට කියන්නේ ලෝභය කියලා. අලෝභය කියලා හේකුත් තියෙනවා. ඒ මොකද්ද? මෙන්න මේ එකෙන් ත්‍රිකෝණය කියලා එක වෙන් කරලා ඒක දෙනවා තව කෙනෙකුට. අන්න ඒකට කියනවා අලෝභය කියලා. ඒක විරාගය කියන්නේ. මේකෙන් ත්‍රිකෝණයක් කියලා එහෙම වෙන් කරන්න බෑ. මොකද ත්‍රිකෝණය කියලා ඔය කියන්නේ මෙන්න මේ ඩොට් තුනට. ඒක නම් කරන්න පුළුවන් ත්‍රිකෝණයක් කියලා ඕනේ නම්. නමුත් ඒක වෙන් කරන්න බෑ ත්‍රිකෝණයක් කියලා. එහෙම එකක් මෙතන නැහැ. අන්න එහෙම කියලා හිතලා මේක අත්හැරලා දානවා නම් ඒකට කියන විරාගය කියලා. දැන් අපිට මේකදී අලෝභය කියලා කියන අත්හැරනවට නෙමෙයි. අත්හැරනවට තමයි. නමුත් අත්හැරනවට නෙමෙයි. සාසනය තුල අත්හැරනවා කියන්නේ එකක්. ලෝකයේ තුල අත්හරිනවා කියන්නේ තව එකක්. ලෝකයේ තුල අල්ල ගන්නවා කියලා කියන්නේ තව එකක්. සාසනය තුල අල්ල ගන්නවා කියලා කියන්නේ තවත් එකක්. දැන් සාසනය කියන එක පිළිබඳව සම්පූර්ණ වෙනස් කොටසක්. ඉතින් විරාගයයි අලෝභයයි කියලා කියන්නේ දෙකක්. සම්පූර්ණයෙන් දෙකක්. දැන් අලෝභයෙන් කරන පින් තියෙනවා. මොනවද අලෝභයෙන් කරන පින්? ඈ? දැන් අපි සමහරුන්ට කියන ලෝභ ගුණා කියලා. මොකද ලෝභ ගුණා කියලා කියන්නේ? එයා මොකද කරන්නේ? එයා ගාව තියෙන කිසිම දෙයක් කාටවත් දෙන්නේ නැහැ. මිනිහා කරන්නේ පුළුවන් තරම් ඔක්කොම ටික ගැප් කරගන්නවා. ඒ ගැප් කරගන්නේ වෙන් වෙච්ච ඒවා. මොකද එයාට වෙන් වෙලා තියෙනවා දේවල්. මේ ත්‍රිකෝණ තියෙනවා, කොටු තියෙනවා, පිළිම තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා, ඔක්කොම තියෙනවා. ඒ තියෙන දේවල් එයා කාටවත් දෙන්නේ නැහැ. එයාගා තියාගෙන ඉන්නවා. අන්න ලෝභය. ඒක අලෝභය කියන්නේ. එයාගාව දේවල් නැද්ද? තියෙනවා. මොකද කරන්නේ එතකොට? ඒව දෙන්නේ නැහැ. මේ ඒව දෙනවා අනිත් අයට. ආංගයේ කෙනාට කියනවා මේ අලෝභයෙන් කටයුතු කරනවා කියලා. දැන් ඔබ මේ මනුස්ස ජීවිතයක් එහෙම හම්බුනේ මොකෙන් කටයුතු කළාද? අලෝභයෙන් කරපු පිනකට. අලෝභයෙන් කරපු පිනකට තමයි මනුස්ස ජීවිතය හම්බ වෙලා තියෙන්නේ. ඒ ගැන අවබෝධයෙන් කරා නම් ත්‍රි හේතු කුප්පත්තියක් ඇති. කොහොමරි කමන්නේ මනුස්ස ජීවිතයක් හම්බ වෙලා තියෙන අලෝභයෙන් කරපු පිනකට. දැන් විරාගය කියන්නේ එතකොට විරාගය කියලා කියන්නේ මේක තව ගොඩක් එහෙයි තියෙන එකක්. දැන් මේ සම්බුද්ධ ශාසනය තුළ බින්දු තණ්හාව කියලා එකක් ගැන කියනවා. මේ ලෝකෙත් තණ්හාව කියලා එකක් ගැන කියනවා. දැන් අපි කියනවා මිනිස්සුෙකුට මේ මෙයා හරි 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 තණ්හාවේ දේවල් වලට නේ කියලා කියනවා. ඒ කාටද අපි එහෙම කියන්නේ? එයා ගාව තියෙන කිසිම දෙයක් කාටවත් දෙන්නේ නැහැ. එයා ඔක්කොම ටික පොදි ගහගෙන ඉන්නවා. අන්න ඒකනට අපි කියනවා හරි තණ්හාකාරයෙක් කියලා මෙයා. අපි තණ්හාකාරය නෙමෙයි කියලා කාටද කියන්නේ? එයා ගාව තියෙන ඔක්කොම අනිත් ඇට දෙනවා. අර යටත් දෙනවා, මෙයාටත් දෙනවා, ඉල්ලෙන්න හැම කෙනාට හැම දෙයක්ම දෙනවා. දීලා එයා සතුටින් ඉන්නවා. එයාට කියනවා අපි කියන මොකක් කියලා? එයාට නම් තණ්හාවක් නැහැ කියලා. හරිද? පිටුදුර සාසනය ගැන නෙමෙයි කතා කරන්නේ. දැන් අපිට මතක ඇති ඔය කාරණා, ඔය මේතාක් බණහල තියෙන අපි ඕනතර දහම් දේශනවල අපි අහලා තියෙනවා තණ්හා වෙන්න එපා. බුදුහාමුදුරුවෝ කියලා දෙන මොනව කරන්න එපා කියලාද? ඈ? තණ්හා වෙන්න එපා කියලා. මොකද තණ්හා කරොත් එහෙම දුකයි. තණ්හාවෙන් ඇලුනොත් එහෙම දුකෙන් නිදහස් වෙනවා. හරියට හරි කියන එක. ඒ කියන්නේ මේ වෙන් වෙච්ච දේවල් වලට ඒවත් පොදි කරගන්න එපා. ඒව තමන් ගවට ගන්න එපා. තණ්හා කරන්න එපා. එතකොට වාට ඒව රකින්න වෙනවා. වාට ඒව රකින්න වෙනවා. එතකොට වාට හරි දුකයි. බලන්න මේ බුදුහාමුදුරුවෝ කියලා තණ්හාය ජායති සෝකෝ. තණ්හාය ජායති භයං. වෙයිති බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා තණ්හා කරන්න එපා දේවල් වල. මොකද්ද එහෙනම් කරන්න ඕනේ? ඔය තණ්හා වෙලා ඉන්න හැම දෙයක්ම අතහැරලා දාන්න. ඔක්කොම අයින් වෙන්න. ඕවා දන් දෙන්න. එතන මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ කියලා තිනවා තණ්හායි නිරෝධෝ දුක්ඛ නිරෝධෝ කියලා. එතකොට ඔබට පේනවනේ නිවනක් එතන. නෝඩ් පේවුණා නේද? එහෙම නෙවුණා. නිවනක් ගැන. පේවුණ නැද්ද? පේවුණා. නිවනක් පේවුණා. ඒ නිසා ඔබ දැනගෙන හිටියා තණ්හා වුණොත් දුකයි කියලා. මමත් චුට්ටි කල් දැනගෙන හිටියේ ඒක. තණ්හා වුණොත් දුකයි, තණ්හා නොවුනොත් සැපයි කියලා. දැනන් හිටියට කවදාවත් ඔක් කරන්න පුළුවන් වුන්නේ නැහැ. කරොත් හරිද? කරන්නේ නැද්ද? ඉන්නවා. ඒක දුක. දුකක් තියෙනවා. කරන අයත් ඉන්නවා. ඒ කියන්නේ තණ්හා නැති අය ඉන්නවා. එයාට තියෙන හැම දෙයක්ම දෙනවා අනිත් මිනිස්සුන්ට. දුක නැද්ද? දුකයි. දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා මොකද බුදුහාමුදුරු දුක කියලා කිව්වේ වෙන එකකට. ඒකනේ බුදුපියාණන් වහන්සේ කිව්වේ. මේ දුක කවුරුත් දැක්කේ නැහැ මීට කලින් කියන්නේ. මේ කතා කරන දුකක් ගැන නෙමෙයි ඔය කියන්නේ. දැන් සාසනය තුල ඉතින් මොකද්ද මේ තණ්හාව කියලා කියන්නේ? සාසනය තුල තණ්හාව කියලා කියන්නේ මොකද? ඔක්කොම ටික පොදි කරගෙන ඉන්න එකක් ගැන නෙමෙයි ඔය කියන්නේ. ඒකේ තියෙන එකක් දෙන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. සාසනය තුල තණ්හාව කියලා කියන්නේ මේකදී මෙන්න මෙහෙම තැනක් පේනවා එයාට. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් පේනවා. නම් කරන්න පුළුවන් ත්‍රිකෝණයක් වෙන් වෙලා හැංගෙනවා ත්‍රිකෝණයක් කියලා. ආන් ඒක අන්නේම හිතුණාට පස්සේ පිඟුතුනේ අන්නේ එකට බැඳෙනවා. ඒ කියන්නේ වෙන්වීමට බැඳෙනවා. ඒ කියන්නේ ජාතියට බැඳෙනවා. ජාතියට බැඳෙන නිසා තමයි ජාතිය හැදෙන්නේ. ජාතිය හැදෙන්න නිසා තමයි 11 මහග ඉන්නේ. ඒ කියන්නේ මේ ශාසනය තුල පිඟුතුනේ මෙන්න මේ ත්‍රිකෝණයට බැඳෙනවා. මේ ත්‍රිකෝණය කියලා කියන්නේ වෙන්වීමට. මම කියන එක තේරෙනවද එහෙම? මෙන්න මේ ත්‍රිකෝණයට බැඳෙනවා. මේ ත්‍රිකෝණයට බැඳෙනවා කියන්නේ බුදුහාමුදුරු බණ කියලා දෙන තියෙන කොටුවට බැඳෙනවා කියන එක කියන්නේ මේ එකක් ඈ. මේ කියන්නේ වෙන කතාවක්. මේ ත්‍රිකෝණයට බැඳෙනවා. ත්‍රිකෝණයට බැඳෙනවා. එතකොට විරාග වෙනවා කියලා කියන්නේ තණ්හා නිරෝධ කරනවා කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණය පිළිබඳ යථා තතු අවබෝධ කරගෙන, ඒක බොරුවක් කියන එක අවබෝධ කරගෙන ඒකෙන් අත මිදෙනවා. ඔන්න ඕකට කියනවා ලෝකෙන් එතර වෙනවා කියලා. ලෝකෙන් එතර වෙනවා කියන්නේ මොකද? එතකොට මේ ත්‍රිකෝණ කොටු වලින් එතර වෙන එකට කියනවා ලෝකෙන් එතර වෙනවා කියලා. ලෝකෙට ඇලෙනවා කියලා කියන්නේ මේ ත්‍රිකෝණ වල කොටු වලට ඇලෙන එකට. ලෝකෙ අත්හරිනවා කියලා කියන්නේ මේ ත්‍රිකෝණ වල කොටු වලට තියෙන තණ්හාව අයින් කරපු එකට. එතකොට පින්වතුනි බලන්න, මේ ශාසනය තුල තණ්හාව, තණ්හා නිරෝධය, දුක, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, ඔය ඔක්කොම මේ වෙන කතාවක් මේ කතා කරන්නේ. ලෝකෙ පින්වතුනි ඔතනින් උඩ තියෙන්නේ. ඒකෙත් දුක ගැන කතා කරනවා, දුක්ෙන් නිදහස් වීම ගැන කතා කරනවා, විවිධ විදිහට කතා කරනවා. නමුත් ඒකයි මේකයි සම්පූර්ණයෙන් වෙනස්. ඔය ලෝකෙ පින්වතුනි කතා කරන්නේ ලෝභයයි අලෝභයයි ගැන. ශාසනය විතරයි තියෙන මොකක්ද? විරාගය. ඒ කියන්නේ විරාග නිසිත කාය කර්ම කරන්න පුළුවන් මොකේ විතරද? ශාසනය තුල විතරයි. ශාසනය පිට කරන හැම දෙයක්ම එක්ක ලෝභයි, එක්ක අලෝභයි. දැන් මම අහුවොත් එහෙම, අලෝභය හොඳද නරකද? අලෝභය හොඳද නරකද? හොඳයි කියන්නත් බෑ, නරකයි කියන්නත් බෑ. මොකද ඒක ඉතින් වැඩක් ඇති එකක් නෙමෙයි. ලෝභය කියලා කියන්නේ පාපයක්. අලෝභය කියලා කියන්නේ පිනක්. විරාගය කියන්නේ මොකද්ද? විරාගය කියන්නේ, විරාගය කියලා කියන්නේ කුසලයට. ඒතර ඔබට පේනවා ඇති බිඟුතුනි, මේ විරාගය හා සම්බන්ධව කරන්න තියෙන වැඩ සම්පූර්ණයෙන් වෙනම එකක්. මේ තණ්හාව දුරු කිරීම උදසා කරන්න තියෙන වෙනමම කටයුත්තක් ඔබ. ලෝභය දුරු කිරීම උදසා කරන්න තියෙන තවත් කටයුත්තක්. නමුත් බිඟුතුනි මේ බලන්න, මේකේ විරාගයේ විදසා යමෙක් කටයුතු කරගෙන යනවා නම්, මේ විරාගයේ විදසා කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම කරනවා නම්, ලෝභයයි අලෝභයට මොකක් විය යුතුද? දැන් මේ ත්‍රිකෝණයේ Nirodhe udesa katiyutu karang yaddi mokak wenna niyamita danagate. Dæme saasane thulum hokada tanna kala thiyen. Wen karagenima. Me wenwimata thamai tanna vela thiyenne. Den tanna nirodha karanawa kiyala mokakda? Wenwima gana kalakirila, wenwima piliban thiyena balaapuruttu bindila, wenwima passe yana manasikatte nirodha karaganne ekata. අන්න තණ්හා නිරෝධය කියලා ඔකට කියනවා. එතකොට මොකක් වෙයිද අනාගතයේදී? ඔක් කරයි යද්දී. ත්‍රිකෝණය කියන එකට දෙන තණ්හා නිරෝධ වේගෙන යද්දී මොනෝ වෙයිද? ත්‍රිකෝණයක් දෙනවද නැද්ද කියන එක එච්චර අදාළ ඒක කියන්නේ රහතන් වහන්සේ නමක් පිටින් උන්වහන්සේගේ පාත්‍රේ. තව හිමි නමකට දෙනවා ආ තියාගන්න. ඒක ඒක හරි අමුතු එකක්ද? එහෙම එකක් නැහැ. දැන් මේ මගවන්න උතුමන් වහන්සේ නමක්, උන්වහන්සේගේ සිවුර තව හිමි නමකට පරිහරණය උදෙසා දෙනවා. උන්වහන්සේගේ සිවුර ඉරිලා ආ අපේ හැමදෙනි එන ඔබ වහන්සේ මේ සිවුර පාවිච්චි කරන්න කියලා. ඒක ලොකු කේස් එකක් නෙමෙයි අතර. කවුද අම්මෝ කොහොමද එහෙම කරන්නේ? එහෙම එකක් නැහැ. ඒක ලොකු කේස් එකක් නෙමෙයි. ඒ පොඩි එකක්ද? එහෙමත් නෙමෙයි. ඒක එහෙම ගන්න නෙමෙයි. ඉතින් දැන් උන්නාසයේ දානේ වලදවල දෙන්නවා. උන්නාසයේ දානේ වලදවල දෙන්නේ මේ හිමිනමක් එනවා. මේ උන්නාසයේ දානේ වලදන පටන් ගත්ත විතරයි. නැවත් උන්නාසයේ දානේ කර හැමදුණු පූජ කරනවා. එහෙම පූජ කරනවා. මේ තමන් ගත්තේ බලන්න අනේ සාදුසා. ඉතින් කමන්නේ සාදුකාරය දෙන එක හොඳයි. නමුත් ඒ මට්ටමට දාන්න එපා. මොකද ඔය ඔබ ඔය වැටෙන්නේ පිළිගනු මේ ලෝභයයි අලෝභයයි අතර කාරණා වලින් ඔය හිතෙන්නේ. දැන් ඔබ සමහර කෙනෙකුට හිතෙනවා ඇති. අම්මෝ මේ ස්වාමීන් වහන්සේ මේ මෙහෙම කැපවෙන්නේ කොහොමද? උන්වහන්සේලා උන්වහන්සේ ගැන පොඩ්ඩක් හිතන්නේ නැතුව මේ හැරි හැමෝ වෙනුයි මේ කැපවෙනවා කොහොමද එහෙම කරන්නේ? මට නම් එහෙම කරන්න බෑ. ඒ ඔබට කරන්න බැරි මොකෝ නිසා නේ පිඟුතුනි මේ ගොඩාක් දේවල් වෙන් වෙලා තියෙන්නේ. මොකද මේ වෙන්වීම ගැන නෙමෙයි හිතන්නේ. වෙන්වීමෙන් එහා තියෙන දේවල් ගැන. මේ වෙන් වෙච්ච මම කොහොමද මගේ දේවල් එහෙම දෙන්නේ. මොකද මට මේ මම ඉන්නවා, මට ත්‍රිකෝණයක් තියෙනවා, මට කොටුවක් තියෙනවා, මම ඒ ත්‍රිකෝණය තව කෙනෙකුට දෙන්නේ කොහොමද? ඔන්නම ප්‍රශ්න මිනිසුන්ට තියෙන්නේ. ඒ ප්‍රශ්නට උත්තර හොයනක තමයි මිනිසු කරන්නේ. නම් මේ ශාසනය තුල වෙනම කතාවක් කියන්නේ පිටුතින්. බලන්න මෙන්න මේ ත්‍රිකෝණයේ කොටුවයි කියන එක ඔය ජීවිතේ දාලා බලන්න මොනවා ත්‍රිකෝණ කොටු. දැන් ඔබ මේ ත්‍රිකෝණ කියලා හැදලා තියෙන්නේ මෙන්න මේ ඩොට් තුනෙන් කියලා. මේ එක ඩොට් එකක් හැදෙන්න මේ හේතු ගොඩාක් සම්බන්ධයි. මේ ඩොට් එක හැදෙන්න තවත් හේතු ගොඩක් සම්බන්ධයි. මේක හැදෙන්න තවත් හේතු ගොඩක් සම්බන්ධයි. මේ ඩොට් කියන ඒවා පිටුතුනේ ඒ ඒ හේතු නිසා වෙන වෙනම සමුදේ වෙන කතාවක් ඒ තියෙන්නේ. ඒවට වෙන වෙනම අයිතිකාරයෝ ඉන්න, වෙන වෙනම හේතු දිනන, ඒවා මේ වෙන කතාවක් ඒ තියෙන්නේ. ඒකෙන් තුනක් වෙන් කරගන්න එක තවත් කතාවක්. දැන් මෙතන බලන්න බුදු පියන් වහන්සේ මෙන්න මේක තේරුම් ගන්න පිටුතුනේ ඔන්න ඔය පංචස්කන්ධය පිළිබඳ හරි ලස්සන මතු කළ දෙනවා. මොකක්ද ඒ කියන්නේ? රූපම් භික්කවේ අනිච්චා කියලා කියනවා. දැන් අපි ගත්තොත් එහෙනම් මෙන්න මේකේ පහක් ගමුකෝ.
මෙතනත් අපි තව ටිකම එකක් ගමු. දැන් පහයි නේද? මේකයි එන්න පහයි.
දැන් හිතන්න කොන්න ඔහොම මෙන්න මේක ගත්තොත් එහෙම රූපේ කියලා. ඒ කියන්නේ ඔන්න ඔය රූපේ කියලා ගත්තොත් ඔය අනිත් සියලුම රූප කියලා ගත්තොත් එහෙම ඔය කියන රූපේ ඔය විදිහට විද්‍යාමාන වෙන්න හේතු කීයක් බලපානවද? හේතු ඕන තරම් බලපානවා. ඒක වින්දුනි වෙනමම පද්ධතියක්. ඔබට අදාළ ගැන් නෙමෙයි ඒ කිසිම සම්බන්ධයක් නැති එකක්. ඔයකට කන්න දෙනකොට මාත් වෙනවා, කන්න නැතුනම ගෙට්ටු වෙනවා. කර්ම විපාක වෙනම තියෙන ඒවට පස්සේ ලෙඩ වෙනවා. අර එක එක જાතිය ලෙඩ හැදෙනවා. ඒවට බෙහෙත් දුන්නා මේක හොඳ වෙනවා. මේ වෙන කතාවක් මේ. ඒක වෙනම එකක්. ඒක මේ කිසි දෙයකට සම්බන්ධයක්ම තියෙනක අදාළ නැහැ ඒක. ඊට පස්සේ වින්දුනි මේක ගන්නකො. මේ වේදනා කියලා ගන්නකො. මේ වේදනා කියලා කියන්නේ තවත් කතාවක්. වේදනාව කියලා කියන්නේ මෙන්න මේ හේතු ආවට පස්සේ මේ හේතු ආවට පස්සේ මේ හේතු ආවට පස්සේ මෙන්න මෙහෙම එකක් විද්‍යාමාන වෙනවා. ඒක පිටුතුනි වෙනමම යන කතාවක් ඒ. ඒ කියන්නේ වේදනා කියලා ක්‍රමවේදය මේ ලෝකේ තව එකක් එහෙම එකක් තියෙනවා. දැන් වේදනා දැන් මේ මෙතන ගත්තොත් එහෙම. දැන් මෙතන මිනිස්සු ඉන්න ලොකු ප්‍රමාණයක්. මෙතන වේදනා කියන සමුදේ වෙන්නේ නැද්ද? ඈ? ඔතන වේදනා සමුදේ වෙන්නේ නැද්ද? කොයි කොයි තැන්වලද සමුදේ වෙන්නේ? මේ පුටුවේ මේ පුටුවේ මේ පුටුවේ මේ පුටුවේ මේ පුටුවේ මේ පුටුවේ මේ 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 පුටුකොඩ් මේ මේ හැම තැනම වේදනා සමුදේ වෙනවා නැද්ද? සමුදේ වෙනවා. ඊට පස්සේ සංඥා කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකත් වින්දුනේ ඒ වගේම වේ තව කතාවක් ඒ. එන හේතු ආවට පස්සේ එහෙම එකක් හැදෙනවා සංඥාව. සංඥා උපදින මේ හැම තැනම සංඥා උපදිනවා. ඊට පස්සේ සංකාර කියලා කියනවා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන ඒවත් වින්දුනේ ඒ ඒ හේතු ආවට පස්සේ ඌයේ හැම තැනම විද්‍යාමාන වෙනවා. ඊරස විඥාන කියලා කියනවා, වැටහෙනවා. සරලව ගත්තොත් මේ හැම තැන් වලටම වැටහෙනවා. මේ වැටහෙනවා කියන එක උපදිනවා. ඕක තමයි වෙන්නේ. දැන් ඒක වෙනකොට දැන් ප්‍රශ්නේ මොකද වෙලා තියෙන්නේ? මේ හැම තැනම උපදින සංඥා කඳු වලින් ඔන්න ඔය හිත මොකද කරන්නේ? මේ හැම තැනම සංඥා උපදිනවා. නමුත් මේ කස්සේ උපදින සංඥා තියෙන්නේ අන්න ඒ ටික වින්දුනි ගහගන්න ඉරක් ඒක වටේට. මොකද්ද ගහන්නේ? මෙන්න මෙහෙම කළා ඒක වටේට වැටක් ගහගන්න. මේකෙම වැට. ඒක අමුණ ගත්තා. හරිද? ඊළඟට මේ හැමතැනම වින්දුනි වේදනාව උපදිනවා. ඒ හැමතැන උපදින වේදනා අතරින් ඔන්න ඔය ශරීර කූඩු අස්සේ උපදින වේදනා ටිකක් තියෙනවා. ඒ ටික මොකද කරන්නේ? ඒ ටිකත් වෙන් කරගන්න. හරිද? ඊළඟට මේ හැමතැනම සංකාර වෙනවා. හේතු වෙනකොට වෙනවා, කොහොමත් වෙනවා. ආන්ගේ සංකාර කන්දරාව අස්සෙන් ඔන්න ඔය ශරීර කූඩු අස්සේ වෙන සංකාර ටිකක් තියෙනවා. ඒ ටිකත් වෙන් කරගන්න. නේද? මෙතන හැමතැනම ශරීර කූඩු තියෙනවා. ඒ ශරීර කූඩු වලින් එකක් මොකද කරන්නේ? එකක් වෙන් කරගන්න. ඒක මට දීපේ. නේද? ඒක මට දීපේ. ආ. ඊළඟට මේ හැමතැනම වැටහීම උපදිනවා. විඥාන හැමතැනම උපදිනවා. ඒවෙන් ওই ශරීර කූඩු ASCII උපදින විඥාන ටික මොකද කරන්නේ? ඒක වෙන් කරගන්න. ඔන්නෝම් බිඟුතුනේ පහේ පොදියක් වෙන් කරගන්න. වෙන් කරගෙන ලේකට මොකක් කියනවා? ඈ? ඒකට කියනවා මම කියලා. දැන් මට කියන්නකෝ. දැන් මේ ත්‍රිකෝණය මේ ඩොට්ස් ටික වෙන් කරලා වෙන් කරලා දැන් ඔබ මේ මේ මේක ආසයි මම මේ ආසයි 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 කියලා මේ ටික වෙන් කරගන්න. දැන් වෙන් කරගත්තට පස්සේ ඒ වෙන් කරගත් එකට ඕන විශේෂ නමක් කියන්නේ ත්‍රිකෝණය කියලා. හැබැයි ඒක අයිති කරගන්න එපා. මොකද අයිති කරන්න බෑ ඒක. ඒ කියන්නේ ඒක වෙන් කරන්න බෑ. නම් කරගන්න ඕනි නම් බලන්න මේ ඔන්න ඕක නේද පිංගුතුනේ කියන්නේ. ඕක තමයි පිංගුතුනේ වඩන්න කියන්නේ. රූපං අනිච්චා කියලා. වේදනා අනිච්චා. සංඥා සංකාර විඥාන අනිච්ඡන්ති. මේ රූපයි වේදනායි සංඥායි සංකාරයි විඥානයි කියන ඒවා ඔයේ හැම තැනම උපදිනවා. මේක අසෙත් උපදිනවා. ඔයේ හැම තැනම උපදිනවා. කාගේ දේවල්? ඈ? ඔය උපදින වේදනා කාගේද? වෙන කාගේද හඳුනන්නේ? මගේ වේදනා. ඈ? මගේ වේදනා. මගේ වේදනා දන්නේ මං විතරයි. මේ නැගෙන සෝසුසුම් දුක් වේදනා උඹලට තේරෙන්නේ නැහැ. ඒ වේදනා මං විතරයි දන්නේ. ඉතින් වේදනාවට කවි ලියනවා, සින්දු ලියනවා, විරහ ගී ලියනවා. මොකද්ද විරහ? අනික් කියලා මොකද්ද විරහ? මොකද්ද විරහ? විරහ වේ මොකද්ද විරහ? වේදනාව. විරහ වේදනාවට ලියන ගීත, විරහ ගීත. මේ හැම තැනම වේදනාව උපදිනවා. ඒ වේදනා අතර එක්තරා වේදනා වර්ගයකට අපි විශේෂ නමක් කියන විරහ වේදනාව කියලා. ඒ විරහ වේදනාව මොකටද හිතේ? කාටවත් විරහ වේදනාව හිතේ නැහැ. විරහ වේදනාව උපදිනවා. ඉතින් මේ කොහේ හරි උපදින විරහ වේදනාවක් අරගෙන ඉවරලා ඒක මොනව කරගන්නවද? ඒක මට දීපිය. කීරිවල ඒක වෙන් කරගන්නවා. ඊළඟ දැන් එකාගේ වේදනාව. ඒක මගේ විරහ වේදනාව. මගේ වේදනාව. මේ මොකක්ද හින්දුකුත් මොකද්ද තියනවද කියන්නේ මගේ වේදනාව කියලා. මේ මගේ වේදනාව කියන මෙන්න මේක වෙන් කරගන්නවා. ඔන්න ඔය වේදනාව කියන එක වෙන් කරගන්න එක අත්හැරලා දාන එකට කියනවා වේදනාවෙන් අත මිදිනවා කියලා. වේදනාව විමුක්ත වෙනවා කියලා කියනවා. ඒක කරන්න මොකද කරන්නේ? ඒක කරන් තින් මට මේ වේදනාව දුන්නේ මේ කාලකන්ණියා. මට මේ ඔක්කොම වේදනාව දුන්නේ මේ ගෑණි, මේ මිනිහා. එන්න තොට හොඳක් වෙන්න එපා. එන්න සමන් වෙන එකක වදිනවා. ඊට පස්සේ මට මේ වේදනාව එකක් අත් වෙන්නේ නැහැ. හරිද කිව්වා? නෑ. කිසිම කියන්නේ යන්නේ කොහෙද මල්ලි පොල්? බුදුපියාණන් වහන්සේ දේශනා කරේ වේදනාව පිළිබඳ මානසිකාරය කරලා වේදනාවෙන් අත මිදෙන කියලා කිව්වේ. ඒකට කරන් තියෙන වෙනම එකක්. ඔය කරන්නේ අපි වේතාවත් එකක්. මට මේ වේදනාව ගැන දුන්නේ අහවල් එක. ඒ නිසා ඒකත් එක්ක ජීවත් වෙන තාක්කල් මට මේ වේදනාව උපදිනවා. ඒ නිසා මම ඒකකින් ඩිවෝස් වෙලා වෙන එකක සතුට බඳිනවා. එතකොට මට මේ ඒකකින් එන වේදනාව එන්නේ නැහැ. මං මේ වේදනාවෙන් නිදහස් වුණා. මං මේ දුක් වේදනාවෙන් අත මිදිච්ච නිදහස් මිනිස්සෙක් දැන්. ඇයි මං ඩිවෝස් වුණේ? හරිද කිව්වා? ඒක අදාළ ගන්න නෙමෙයි පිංගුතේ. ඔන්නෝම පිංගුතේ බලන්න හොඳට කල්පනා කරලා මේ ලෝකේ හැමතැනම වේදනාව උපදිනවා. මේ තියෙන්නේ. දැන් මේ මෙතන මේ අපි මේක මේ පැනල් එකක් කියලා ගත්තොත් මේ හැමතිස්සෙම මේ බල්බ් එක මොනව වෙනවද? ඔහේපත් වෙනවා. දැන් අපිට මෙන්න මෙතනත් මේකත් වේදනාවක් කියලා. මෙතනත් වේදනාව උපදිනවා. මෙතනත් මේ බල්බ් එක උපදිනවා. මෙන්න මෙතනින් එක්කෙනෙක් තව එක්කෙනෙක් ගන්න මෙහෙම කල් එක. එයා කියන මොකක් කියලාද? එයා කියන මේ උපදින වේදනා ටික ඒ මගේ. මෙයා කියනවා මේ උපදින වේදනා ටික ඒ මගේ. මේ දෙනාට කියන නෝනායි මහත්තයා කියලා. මේ දෙක එකතු කරගෙන පවුලක් කියලා. නේද? එහෙම නේද වෙන්නේ? දැන් මෙතන මේ 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 වේදනා වලට මොකද කරන්නේ? එයා කියනවා මේ මේ වේදනා ඔක්කොම මගේ කියලා. මෙයා කියන මොකද්ද? මේ මෙයා කිව්වට තේරෙන්නේ නැහැ. මෙයා කියන්නේ මෙන්න මේකද? මේ එක ත්‍රිකෝණය. මේකින් තව ත්‍රිකෝණය. ත්‍රිකෝණය පේනවා නේද මට? පේනවනේ? ආ. ඒතර මෙන්න මෙතන මේ මේ මෙතන උපදින වේදනාව වලට කියනවා ඒ මගේ වේදනාව කියලා. මේ වේදනාව වලට කියනවා ඒ මගේ වේදනාව කියලා. ඒතර කසත මෙන්ද මොකද වෙන්නේ? මෙතන තියෙන වේදනා ටික මේක පොඩ්ඩක් අහිති කරගන්නවා මේ. දැක්කම නේද? එහෙම නේද වෙන්නේ? දැන් මෙතන උපදින වේදනාව වලට මෙයක් පොඩි අයිතිවාසිකමක් දාගන්නවා. මෙයා මොකද කරන්නේ?
එයා මෙතන උපදින වේදනාවල තියත් පොඩි අයිතිවාසිකමක් දාගන්නවා. දැම්මට පස්සේ දැන් මොකෝ වෙන්නේ? ප්‍රශ්නේ ඩබල් වෙනවා. දැන් ප්‍රශ්න දෙකයි. දැන් මෙතන උපදින වේදනාව වලටත් අයිතියක් තියෙනවා. අතන උපදින වේදනාව වලටත් අයිතියක් තියෙනවා. අන්න වෙන් කරගත්තා. වෙන් කරගත්ත නිසා දුකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. කසාද බැඳ නිසා දුකයි කියලා නෙමෙයි. වෙන් කරගත්තොත් දුකයි. මොකද මේක වෙන් කරගත්ත ගමන් දැන් මගේ වයිෆ් ගේ වේදනාව කියලා එන්නේ. දැන් මගේ මහත්තයාගේ වේදනාව කියලා එනවා. අන්න වෙන් කරගත්තා. මොකද මහත්තයාගේ වේදනාව හිම එකක් නැහැ. වේදනාව තියෙන්නේ. ඒක මහත්තයාගේ කියලා මෙන්න මෙහෙම කරලා ගහගන්නවා ඊතලයා. තේරුණාද? ඊට පස්සේ මෙන්න මේ හරියට තව වේදනාවක් උපදිනවා. මොකද කරගන්නේ? ඒක මේ හරියට දාමු. අන්න මේ හරියට තව වේදනාවක් උපදිනවා. මේ මොකද්ද මේ? මේ පොඩි එකක්. දැන් මේ වේදනාව මෙයත් අයිති කරගත්තා. මෙයත් අයිති කරගත්තා. මෙතන ඉන්න පොඩි බට්ටෙක් ඒකත් අයිති කරගත්තා. දැන් මේ වේදනාවට අයිතිකාරෝ 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනාගෙන් වැඩිපුර දුක් විඳින කවුද වේදනාව සම්බන්ධව? ඔන්න හොඳ ප්‍රශ්නයක්. මේ වේදනාව සම්බන්ධව වැඩිපුරම දුක උපදින්නේ කොහෙද? කොයි කවුද වැඩිපුර දුක් විඳින්නේ? වැඩිපුරම වෙන් කරගත් එක තමයි දුක් විඳින්නේ. ඒ කියන්නේ මේ එන වේදනාව ගැන වැඩිපුරම දුක් විඳින්නේ පොඩි එක. ඊට පස්සේ මේ වේදනාව ගැන දුක් විඳින්නේ ඊට ළඟින් වෙන් කරගත් එක. ඒ කියන්නේ අම්මා. ඊට පස්සේ දුක් විඳින්නේ තාත්තා. ඊට පස්සේ දුක් විඳින්නේ එහා ගෙදර එක. ආදිවාසීන්. ඕමයි වෙන්නේ වැඩි. එතකොට මේ දුකෙන් අත මිදෙන්න මොකද කරන්න තියෙන්නේ? වේදනම් වික්කවේ අනිච්චා. මේ වේදනාව කියලා කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න එක. කාට දහිතී? ඒක පුතාට හිතෙත් නෑ, තාත්තට හිතෙත් නෑ, අම්මට හිතෙත් නෑ. එහෙම එකක් නෑ. වේදනාව කියලා කියන්නේ වේදනාව වලට. ඒක කාටවත් හිතියෝ නෙමෙයි. අන්න ඒක තේරුම් ගන්නකොට මොකද වෙන්නේ? වේදනාව ගැන කලකිරෙනවා. කලකිරෙනවා කියලා කියන්නේ වේදනාව ගැන කලකිරෙනවා කියන්නේ මොකද්ද? බලන්න මේ කලකිරෙනවා කියලා කියන්නේ වේදනාව මෙන්න මෙහෙම එකක් කියලා තේරුම් යනවා. එතකොට මොකද වෙන්නේ? වේදනාව අත්හැරෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ වේදනාව අත්හැරනකොට මෙන්න මේ එක ත්‍රිකෝණයක් පිංගුතේ අත්හැරන එක කියන්නේ වේදනානුපස්සනාව ඉවර වෙච්ච කෙනෙක් අරිහත් වෙනවා කියලා. again මේ පහන් වෙන පිංගුතේ ඔබ කියලා අල්ලන් ඉන්නේ. ඕකේ වේදනාව කියලා කියන්නේ එකක්. මේ ත්‍රිකෝණයෙන් එකක් වේදනාව කියලා කියන්නේ. වේදනාව යම් කෙනෙක් සහසුද්ධෙන්ම වේදනාව පිළිබඳ අවබෝධ කරගෙන වේදනාවෙන් අත මිදුණා නම් එතනින් එහා ත්‍රිකෝණයක් විද්‍යාමාන වෙන්නේ නෑ. අපි ලොකුහමඳුගේ දවසේ ප්‍රශ්නයක් ඇවිල්ලා අහලා තිනවා කියලා කියන්නේ. කෙනෙක් කියලා ඇහුවලු, ස්වාමීන් වහන්සේ මම දැන් වේදනානුපස්සනා ඉවර කරලා ඉන්නේ. මට සතර සතිපට්ඨාන ඉතුරු. චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනා ඉවර කරගන්න තියෙන මම දැන් මොකද කරන්න ඕනේ කියලා. දෙවුනාද කියනවා මේ වේදනානුපස්සනා ඉවර වුණාට පස්සේ කොහොමද ඔයාලා තව මොකුත් කරන්න ඉතුරු වෙන්නේ? මේ වේදනාපසන ඉවරනවා කියලා කියන්නේ දැන් තවදුරටත් ත්‍රිකෝණයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. සත්‍යය අවසන්. දැන් සතර සතිපට්ඨානෙන්න තියෙන්නේ. කායනුපස්සනාව නම් කරගත්තා. වේදනානුපස්සනාවත් අමාරුවෙන් කරගත්තා. දැන් මේ අර දෙක පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒක කරන්න බැරිද? එහෙම වෙන්නේ නැහැ මේ ශාසනය තුල. මම කියවේ මේක වෙනම කතාවක්. ඒකට වැටහෙනවද? දැන් මේ ලෝකෙ හැමතැනම සංඥා උපදිනවා. මොකද්ද සංඥා කියන්නේ? මේ බොහෝම සරලව තේරුම් ගන්න. මොකක් සංඥා කියලා කියන්නේ? සංඥා කියන්නේ මොනවද? අඳුන ගන්නවා. ඔය හැමතිස්සෙම අඳුනන්නේ. මේ හැමතැනම අඳුන ගන්නවා. මෙතනත් අඳුන ගන්නවා. ඔය අඳුන ගන්නේවෙන් මොකද්ද වෙලා තියෙන ඔය හිතට? මේ දහසකුත් අඳුන ගැනීම අතර මේ ශරීර කූඩු ඔස්සේ වෙන අඳුන ගැනීම සියල්ල මොනව කරන්ද තින්නේ? වෙන් කරගෙන තියෙන්නේ. ඒක වෙන් කරගෙන තියෙන්නේ. නමුත් ඒක උපදින්නේ ඔබ වෙන් කරගත්ත නිසා නෙමෙයි. ඒක උපදින්නේ මොනවා නිසාද? මේ ඒකට දාල හේතු ආවට පස්සේ මේ තියෙන හේතු මේ හතර වටෙන් ගැට ඉහෙලා තියෙන්නේ. මේ හේතු ආවට පස්සේ ඒක උපදිනවා. කාටද අයිති? එහෙම එකක් නැහැ. අන්න වේදනාව මේ අන්න මොනවද? සංඥා උපදිනවා. ආන්ගේ සංඥා මොනව කරන්ද දැන් තියෙන්නේ?
වෙන් කරගෙන තියෙන්නේ. ඔන්න ඔය වෙන් කරගත් සංඥා වෙන් කරන්න බැරි බව වටහා ගන්න එකට කියනවා සංක මේ සංඥා ගැන අනත්ත වඩනවා කියලා. ඔය වෙන් කරගෙන තියෙන සංඥා වෙන් කරගත්තට පස්සේ හැදෙන දුක්ඛ කන්දය වෙන් කර ගැනීම කියලා මානසිකත්වයක් ගොඩනගෙනවා. ඒක ගැන හිතනවා සංඥා සම්බන්ධව අන්න සංඥාව පිළිබඳ දුක්ඛ වඩනවා කියලා කියනවා. මේ අහගෙන ඉන්නවනේ. ඔන්න ඔය සංඥා සම්බන්ධව මේ සංඥා කියන ඒවා මෙන්න මෙහෙම જાතිය ඒවා නෙමෙයි. මේ මෙහෙම කියන්නේ සංඥා කියන්නේ. ඔන්නෝම කියලා හිතුවා නම් අන්න අනිත්‍යයි කියලා හිතුවා. ඒ කියන්නේ ඒ ධම්මා හේතුපබව. හරිම සරලයි. අන්න සංඥා කියලා අන්න සංඥා අනිත්‍යයි. සංඥා දුක්ඛයි. සංඥා අනත්තයි. මමයේ මගේ කියලා ගන්න එකම දුක්ඛක්ඛම් දෙයක් ගොඩනගලා දෙන එක. එහෙම ගන්න සුදුසු එක නෙමෙයි මේක. අත්හැරලා මිදිලා යන එකමයි සුදුසු. ඒකමයි ශාන්ත, ඒකමයි ප්‍රණීත. ඒ කියන්නේ මෙන්න මේ උපදින සියලුම සංඥා වලින් මෙන්න මෙතන උපදින සංඥා විතරක් වෙන් කරගෙන ඉන්නවා. ඒක නිසා තමයි මේ සියලු දුක් කඳ උපදින්නේ. සංඥා අනිච්චයි කියලා හිතුවා මෙන්න මේ සංඥා ලෝකෙට අත්හැරලා දාන එකට කියන සබහදාම් බාටපත් වෙනවා කියලා. තව විදිහකින් කතා කරමු. නැද්ද? දැන් බලන්න මේ මෙන්න මෙතන සංඥා උපදිනවා. අන්නේ ටික වෙන් කරගෙන මේ ඉරි දෙකට ඒක අහු වෙලා තින්නේ. දැන් මේ සංඥාව මෙතනින් ගත්තොත් තව කෙනෙක් මොකද කරන්නේ? මේ මෙහෙම වෙලා තියෙන හැමතැනම මේ පවුල් පන්සල් කියලා කියනවාට. ඒක මගවන්නකොට මේ පවුල් විසිරලා යනවා. කරන් දෙන්නේ නැහැ. එන්න බා මේ. පවුල් ඔක්කොම පන්සල් වෙනවා එතකොට මේ වෙලා තියෙන්නේ. නේද? මේ පවුල් මොකද කරන්නේ මේ තියෙන්නේ? මේ මෙතන මේ සංඥා ඉපදිපිට තියෙනවා. අපි තුන් මාතරක නිවසක් තියෙනේ. මාතර නිවස කිලෝ 45ක ශරීරයක් කූඩුවක් තියෙන. ඒක අසේ සංඥාව ප්‍රතිපිට තියෙනවා. එහෙනම් අනුරාධපුරෙන් කිලෝ 45ක තව එකක් එනවා. ඇහැලි වෙලා දකින්න අන්නර කිලෝ 45ක අසේ සංඥාව උපදිනවා. ඒ සංඥා ටික මොනව කරගන්නවද? වෙන් කරගන්නවා. දැක්කද? වෙන් කරගත්තට පස්සේ මොකද වෙන්නේ? අනේ එයාට එයා ඒක හරියට අඳුනගත්තේ නෑනේ. මේ මං කියන කිසි දෙයක් එයාට තේරෙන්නේ නැ නෝයි. එයා හරියට මං කියනවා තේරුම් ගන්නෑ නේ. මට විතරයි තේරෙන්නේ. එයාට මං කියන තේරෙන්නේ මේ මගේ විරහ දුක් වේදනාව ඇයි එයා අඳුරන්නේ නැත්තේ? මම මේ කියන දේ ඇයි එයා අඳුරන්නේ නැත්තේ? මම මේ එයාට විවිධාකාරයෙන් ප්‍රකාශ කරනවා. ඇයි එයා මම මේ කියන එක අඳුරගන්නේ නැත්තේ? මම මෙතන ඉඳන් මෙහෙම කරනවා. මං එයා වෙනුවෙන් මෙහෙම කරනවා. මං කියන කිසිම දෙයක් මේ ගෑණි අඳුරගන්නේ නැහැ නේ. අහ කියන්නේ නැයි. දැක්කද මේ මෙතන මේ මෙන්න මේ ත්‍රිකෝණේ මෙතනත් වෙන් කරගෙන ඉන්න වින්තුනේ. ඒක වැඩේ. මේ වෙන් කරගන්න එක මේ අහ කියන්නේ එකෙන් මොකද කරන්නේ? ඒකත් වෙන් කරගන්නවා. වෙන් කරගත්ත නිසා එතෙන්ට දුක එනවා. මෙතෙන්ට වෙන් කරගත්ත නිසා මෙතෙන්ට දුක එනවා. ඒවලු තේනවා. දැන් මෙතන තාමත් ඒ යහ පැත්තේ ගෙදරත් මිනිස්සෙක් ඉන්නවා. එයාත් මොකද කරන් ඉන්නේ? එයාත් වෙන් කරන් ඉන්නේ නේ. මේ පුදුම වටනකමක් තියෙනවා. ඉතින් එහා පැත්තේ තව එහා විතරට මිනිස්සෙක් ඉන්නේ. එයාත් මොකද කරන්නේ? Facebook එක ගහලා. එයාත් වෙන් කරගෙන ඉන්නේ. නේද? ආදිවාසී. ගමේ මිනිස්සු ඉන්න. ඔක්කොම වෙන් කරගෙන ඉන්නේ. හැමෝම වෙන් කරගෙන ඉන්නේ. මොකද්ද මේ හැමෝම වෙන් කරගෙන ඉන්නේ අන්තිමට? මේ සංඥා සංඥා කියලා කියන්නේ මේක තුමින් මේ තට්ටුව කරලා සද්දයක් උපදින්නේ. ඔන්න ඔය එක සංඥා කියලා කියන්නේ. ස්පර්ශ ආවට පස්සේ උපදිනවා. එච්චර. ස්පර්ශ නැත්තම් උපදින්නේ නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥා උපදිනවා. සංඥා කියලා කියන්නේ ඔන්න ඔහොම එකක්. ඔන්න ඔහොම වෙච්ච සංඥා සංඥා පිළිබඳ නොදන්න කම නිසා මොකද කරන්නේ? වෙන් කරනවා. වෙන් කරනවා. වෙන් කරනවා. මෙයා වෙන් කරගන්නවා මම කියලා, අනිත් කෙනා වෙන් කරනවා අපේ නෝනා කියලා, අනිත් කෙනා වෙන් කරනවා අපේ මහත්තයා කියලා, අනිත් කෙනා වෙන් කරගන්නවා අපේ දූ කියලා. ඒ නිසා තමයි අපි දුන්නේ විකෘති දේවල් හිතෙන්නේ. අන්න දූ අඳුනගත්තා කියලා හිතන කෙලින්ම, අන්න දූට තේරුණා කියලා හිතෙනවා, අන්න දූට වැටහුණා කියලා හිතෙනවා. දූගේ වටහා ගැනීම නම් මාරයි. දූගේ ඥානය නම් පුදුමයි. දූගේ රූපේ නම් පුදුමයි. මහත්තයාගේ රූපේ නම් පුදුමයි. මහත්තයාගේ වැඩ නම් නියමයි. දූගේ වැඩ නම් නියමයි. අහවල් කෙනාගේ වැඩ නම් නියමයි. ඔයි. ඒ සංකාර වෙන් කරගෙන. සංකාර වෙන් කරගත්තට පස්සේ ඉතින් ඊට පස්සේ මිනි මරා ගන්න දෙන්නේ. වෙන මොනව කරන්න තියෙන්නේ? මේ ලෝකෙට අහිති පිංගුතුනි අහ කියන සංඥා සංකාර ටිකක් අරගෙන ගල වෙන් කරගත්තට පස්සේ දැන් මොකද කරන් තියෙන්නේ? දැන් මේ තියෙන සංකාර. මේ සංකාර මේ තියෙන්නේ. සංකාර කියලා කියන්නේ කරන කියන දේවල්. කරන කියන දේවල් ටික පිංගුතුනි මේ මනුස්සයා වෙන් කරගත්තට පස්සේ මුළු ජීවිතේම දුක් විඳිනවා. දැන් මොකක් හරි කරාට පස්සේ ඒක කවුද කරලා දෙන්නේ? මං කරේ. ඒ කරපු එක මම, ඒ කරපු එක මගේ, ඒ කරපු එක මගේ ආත්මේ. එහෙනම් මොකක් හරි කරාට පස්සේ මේ ඔයාද මේක කරේ? මං කරේනේ. මං කරේනේ. මම කරේ හොඳ එකක් කරාට පස්සේ කවුද මේ කරේ? මං කරේ. වෙන කවුද ඒක කරන්නේ? මම තමයි කරන්නේ. ඇම්බර් එනවා, කැරකෙනවා. හොඳ එකක් කරලා ඉවරලා ඒක කරාද කියලා ඇහුවට පස්සේ ඇම්බර් එනවා, ලැජ්ජාවටපත් වෙනවා, සිහිය නැති වෙනවා, අඬනවා. මේක පුදුම ලෝකයක්. ඊට වැරද්දක් කරා, වැරද්ද මේ ලෝක සම්මුතිය වැරද්දක් කියප එකක් වෙන් කරොත් මේ මෙතෙන්ට. නමුසිත මේක කරේ. මං කරන්නේ. ඒ මදි වට පිංගුතුනි මේ කොහොමද වෙන එකක් වෙන් කරගත්තට පස්සේ ඒක නිසා ඌ අපාය යනවා. ඒ පුදුම විකෘතිය මේ. දැන් බලන්න. මේ නිගා කරනවා නෙමෙයි හොඳේ. දැන් ඔබ දැකලා තියෙනවා දැන් තරඟ. තරඟ අවසානයේදී අර දෙනවා ලොකු කප් එකක්. අයිස්ක්‍රීම් දාගෙන කන්න ලොකු එකක් දෙනවා. හරිද? ඒකේ මොකුත් නැහැ ඇතුළේ හිස් නේ කප් එකක් දෙනවා. ඉතින් එකේ දුවනවා. දුවලා වේගෙන් දුවනවා. ඉතින් හැමෝම බලගෙන අන්න අර දුවනවා. අන්න දුවනවා. අන්න එනවා. අන්න දෙවණියා දැන් පළවෙනියා වුණා. අන්න දුවනවා. දුවනවා. දුවලා කතා කරලා අහන්න. ඔයා හොඳට දිව්වා. ඕනේ. ඔව් මං තමයි දිව්වේ. ඔව් මං තමයි. ඒ දුවපු ඔක්කොම මගේ. ඒක මම. ඒක මගේ ආත්මේ. ඒ කියන්නේ කාය සංකාරේ කවුද මේ? කාය සංකාරේ මම, කාය සංකාරේ මගේ, කාය සංකාරේ මගේ ආත්මේ. කේලිවලා ආ මෙන්න ඔයාගේ කාය සංකාරේ වෙනුවෙන් මෙන් ඔයාට කප් එකක්. යේ මට කප් එකක් හම්බුණා. කේලිවලා ඒක අරන් ගෙදර යන්න. ගිහලා කියනවා මම තමයි දිව්වේ. මෙන්න මට හම්බෙච්ච කප් එක. මේ මගේ. ඊට පස්සේ හදිසි හරි ආරංචියක් ගාවත් එහෙම. ඔයා නෙමෙයි එක, ඔයා දෙක. වැරදිලා තියෙන්නේ. ඉතින් මොකද කරන් තියෙන්නේ? මිනි මරගන්න. එකක පීයෙන් අයිනවා, ගිනි තියෙනවා, කකුල් කඩනවා. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. සංඛාර අනිච්ඡන්ති. එච්චරයි. සංඛාරය කියන එක ඔය කාටවත් අහිදී ගන්න නෙමෙයි. සංඛාරය කියලා කියන්නේ ඒ ධම්මා හේතුප්පබ්බවා. හේතුන්ගෙන් සමුද වෙන මේ තියෙන හේතු. හේතුන්ගෙන් සමුද වෙන සංඛාරය පිළිබඳ නොදන්නකම නිසා සංඛාර වෙන් කරනවා. දැන් ඔබ කියලා කියන්නේ ඔය කරන කියන දේවල් වලටයි, හිතන දේවල් වලටයි, අඳුන ගන්න දේවල් වලටයි, රූපෙටයි තමයි ඔබ කියලා කියන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ ඔක විසිරුවන්න කියලා කිව්වේ. ඔක කෑලි පහකට කඩලා දාන්න. කඩලිවර්ලා ඔය කෑලි පහ වෙන වෙනම අරගෙන ඒක සමුදේ වෙන විදිහ, නිරෝධ වෙන විදිහ කල්පනා කරලා බලන්න. එතකොට තේරෙනවා මේව මෙහෙමයි සමුදේ වෙන්නේ, මෙහෙමයි නිරෝධ වෙන්නේ. මේ ඔක්කොම වෙන් කරගෙන ඉන්න එකට තමයි මේ මම කියලා කියන්නේ කියලා. මෙන්න මේ වෙන් කරන් ඉන්න ඔක්කොම ටික වෙන් කරන්න බැරි බව තේරුම් ගන්න අතහැලා දානකොට මේ ත්‍රිකෝණයට මොකද වෙන්නේ? ඈ මේ 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 වෙන් කරන් ඉන්න දේවල් පිටු මේ වෙන් කරන් ඉන්න එක මෙන්න මේ රේඛාව මකනවා. අන්න වෙන් කරගත්ත ගයින් වුණා. මේ රේඛා ටික ඔක්කොම මැකුවට පස්සේ ත්‍රිකෝණිකෝ ඈ ආගියතන්නේ හරියට ආපු අතකුත් නැහැ, ගියාතකුත් නැහැ. අන්න එතකොට තේරෙනවා මෙච්චර කාලයක් මේ අහගෙන නැයි මම කියන්නේ විදියන දාගෙන ඉවරලා මේ විඳ දුක් අපරාධ කියලා. මේ ත්‍රිකෝණය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි පිංගතුනි. මේ ත්‍රිකෝණය හැමතිස්සෙම විද්‍යාමාන වෙන්නේ වෙන් කරගත්ත නිසා. ඔය ඔබ කියලා එකක් විද්‍යාමාන වෙන්නේ ඔය ඔතන තියෙන කාරණා පහක් වෙන් කරගන්න නිසා. ඒකට තමයි ඔබ කියලා කියන්නේ. ඔය වෙන් කරගත්ත කාරණා පහ වෙන් කරන්න බැරි බව තේරුම් අරගෙන ඒ ධම්මා හේතුප්පබ්බවා කියලා තේරුම් අරගෙන අතහැරලා මිදලා ගියා නම් ඒ මිදුණු සැනින් ඔබ කියලා ගන්නෑ ආයි. දැන් බලන්න විගතරි මේ දැන් ඊතර දැන් ඔබ මේ ත්‍රිකෝණේ අයින් වුණාට පස්සේ ත්‍රිකෝණේ කැඩෙනවා කියන්නේ මොකද්ද? දැන් මේ ත්‍රිකෝණේ වෙන් කරගත්ත මෙන්න මේ ලක්ෂ ටික තේරුම් අරගෙන ඒ ලක්ෂ පිළිබඳ යථාර්ථය තේරුම් අරගෙන වෙන් කර ගැනීමෙන් අයින් වුණා. දැන් එතනින් හත් ත්‍රිකෝණීය විද්‍යාමාන වෙනවද? නැහැ. ඊට පස්සේ ත්‍රිකෝණය කැඩෙනවා කියන්නේ මොකද්ද? කියන්න බලන්න. ත්‍රිකෝණය මැරෙනවා කියන්නේ මොකද්ද? එහෙම එක නැහැ.
ත්‍රිකෝණේ කැඩෙනවා කියලා එකක් තියෙනවද? නැහැ. ත්‍රිකෝණේ අනාගතය කියලා එකක් තියෙනවද? ඈ නැහැ. එහෙනම් දැන් ওই තියෙන අනාගතය ඇත්තද බොරුවක්ද? බොරුවක්. ඔන්න ඔය කියන කාරණා ටික වෙන් කරගෙන ඉන්න තාක්කල් විතරයි ඔබ කියලා එකක් තියෙන්නේ. ඔබ කියලා එකක් තියෙන තාක්කල් විතරයි අනාගතයක් තියෙන්නේ. ඒක කියන්නේ අකාලික සද්ධර්මය කියලා. පිළිගනි කාලේ පනවන්න බෑ ඊට පස්සේ. මේ ත්‍රිකෝණයේ නිරෝධ වුණාට පස්සේ ත්‍රිකෝණයේ අනාගතය කියලා එකක් නැහැ. ත්‍රිකෝණයේ අතීතය කියලා එකක් නැහැ. ත්‍රිකෝණයේ වර්තමානය කියලා එකක්. එහෙම එකක්? එහෙම එකකුත් නැහැ. ත්‍රිකෝණයේ අතීතය කියලා එකකුත් නැහැ, අනාගතය කියලා එකකුත් නැහැ, වර්තමානය කියලා එකකුත් එහෙම එකක් නැහැ. එහෙනම් මට කියන්න ත්‍රිකෝණයේ ඥාති. ඈ? අයි මේ පොඩි පොඩි ත්‍රිකෝණ. දැන් මේ ත්‍රිකෝණය අයින් වුණාට පස්සේ මේ ත්‍රිකෝණේ තවදුරටත් මෙයාගේ කොටසක්ද? නෑ. ත්‍රිකෝණේ අයින් වුණාට පස්සේ ත්‍රිකෝණේ ඥාති කියලා ඒවා තියෙනවද? එහෙමම නෑ. ත්‍රිකෝණේ දරුවෝ නෑ. ත්‍රිකෝණේ මාත්‍යා නෝන මොකුත් නෑ. ත්‍රිකෝණේ මරණයක් නෑ. ඔන්නකොට කියන මරණයෙන් අත ඔන්නකොට කියන 11 භාගයෙන් නිරෝධ වෙනවා කියලා. 11 භාගයෙන් නවසන්. අතීත අනාගත බය ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. ඔන්න ඔය කියන සියලු දුක් නිරෝධයි. ඔබට නිකන් තේරෙන්නේ නැද්ද මේක මේ පොඩ්ඩයි තියෙන්නේ කියලා මේක කරන්න. මෙන්න මේකනේ කරන්න තියෙන්නේ. මේක කරපු ගමන් පිටින් ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඒකයි කියන්නේ බය නැතුව ඔය ඔබට තියෙන ප්‍රශ්න ඔක්කොම බොරු ප්‍රශ්න තියෙන්නේ. මෙන්න මෙහෙම මේ ටිකක් වෙන් කරගෙන ඉන්න වැටක් ගහගෙන ඉන්නේ. ඔය ටික ඔක්කොම හා කරලා. ඔන්නේ වැටට තියෙන තණ්හාවෙන් කළා දාන්න. එතකොට මේ ත්‍රිකෝණය අයින් වෙනවා. ත්‍රිකෝණය අයින් වුණා කියලා කියන්නේ එතනින් එහාට වින්තුනේ. ඔබට මේ කරන කිසිම දෙයක කිසි සම්බන්ධතාවයක් නැහැ. ඔබට මේක වින්දුරි ප්‍රඥාවෙන් දකින්න පුළුවන් ඉදිරියේදී මේක කරන්න පුළුවන් කියලා යම් කෙනෙකුට බොහොම හොඳ ප්‍රඥාවකට වැටුණොත් අන්නේ මිනිස්සු කඩාගෙන බිඳගෙන එනවා පැවිදි වෙන්නේ. මේක වෙලා නැහැ තාම. මේ කියන කතාව වෙලා නැහැ. නමුත් මෙයාට ප්‍රත්‍යක්ෂම තේරුණොත් එහෙම ආයි හරියට හරිනේ කතාව. මේ මේකනේ ප්‍රශ්නේ. එහෙනම් මෙතනින් එහාට මම කරන්න තියෙන්නේ මේක විතරයි. ඔන්න ඔය සිතුවිල්ල යම් කෙනෙකුට ආවොත් ඒක නම් නවත්තන්න බෑ. පවුල් නෙමෙයි පවුල් හතක් එකතු වුණා. මම නවත්තන්න බෑ ඊට පස්සේ. යාට තේරෙනවා මේ මෙහෙම පවුලක් කියලා කියන්නේ මෙන්න මෙහෙම කන්නේ කියලා මේ. පවුලක් කියලා කියන්නේ මෙන්න මේ එකම සංඥාවට ත්‍රිකෝණ කැලේ 8 9 වටෙන් ගහගෙන ඉන්නේ. ඔන්න ඔකට පවුලක් කියලා කියන්නේ. ඔන්නේ පවුල් ඔක්කොම විසිරලා පන්සල් එනවා. පන්සල් කියන්නේ මොකද්ද? පහ පහ සලාහරින තැන පන්සල. මෙහෙල මොකද කරන්නේ? ඔන්න ඒ පහ අත්හරිනවා. පහ අත්හරිනවා. පහ සලාහරිනවා. කුණු සලනවා. කුසල කරනවා. මේ පහ අත්හරිනවා. පහ සලාහරින තැන කොහෙද? පන්සල. මේ පන්සල එක තමයි කරන්නේ. යව මේ කතා කරන්නේ ඒක කරන විදිය ගැන. ඔන්නෝට යම් කෙනෙකුට තේරුණා නම් අපේ ගතුනි ආයේ මිනිසයා මේ ලෝකේ කිසි කෙනෙකුට යව නවත්තන්න බෑ. මේ ගැන හොඳ අවබෝධයකට આવොත් පිටුදී අනාගතේ මේක කරන්න පුළුවන් බව ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන බොහෝම විශ්වාසයෙන් අචල වූ සද්ධාවෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනය ගැන තියෙන පරිපූර්ණ විශ්වාසයෙන් මේ පවුල් වලින් මොනව කරනවද? අයින් වෙනවා. හරි, ඉතින් පවුල් වලින් අයින් වෙනකොට වෙන් කරන් ඉන්න ඇයිට මොකද වෙන්නේ? රිදෙනවා. දැන් මෙන්න මේ තිකෝනේ, මෙන්න මේ කෑල්ල මේ gedare ඉන්න කීප දෙනේ මොනව කරන් දින්නේ? වෙන් කරන් ඉන්නේ. අම්මයි තාත්තයි ආච්චි සීයයි නැන්දයි මාමයි අත්තයි මුත්තයි 50යි කිරිකිත්තයි ඔක්කොම මොකද කරන්නේ? මැරිච්ච එවුනුයි ඔක්කොම වෙන් කරන් ඉන්නේ. මේක වෙන් කරන් ඉන්නකොට මොකද කරන්නේ? මේක යන්න හදන්නේ මෙතනින් දැන් කඩාගෙන. එතකොට මොකද කරන්නේ? මේ වෙන් වෙලා ඉන්න හැම තැනටම රිදෙන්න ගන්න ඕක. ඒ රූපේ වෙන් කරන් ඉන්න වේදනා සංඥා සංකාර පොදිය වෙන් කරන් ඉන්න ඔක්කොටම රිදෙන්න ගන්නවා. ඇයි? බුදුහාමුදුරුවෝ දේශනා කළා වෙන් කර ගැනීම තමයි මොකක් උපදින්නේද? දුක උපදින්නේ. වෙන් කර ගැනීම දුකයි. අත්ත කියලා අරන් තියෙන්නේ. ඒ නිසා දුක උපදිනවා. අවිද්‍යාව තුෂ්ණා නිසා. ඒ නිසා තමයි ඒ ඉන්න ඔක්කොටම දුක හැදෙන්නේ. දුකට හේතුව දේශනා කළා දෙන්නේ. ඒ නිසා හරි අමාරු එන්න දෙන්නේ නැහැ. මොකද වෙන් කරන්න ඉන්නේ. ඒ නිසා එන්න හදනකොට මොකද කරන්නේ? තව වෙන් කරගන්න. මොකද රිදෙනකොට මොකද කරන්නේ? එයාට හිතෙනවා මේ රිදෙන්නේ වෙන් කරගත්ත නිසා නෙමෙයි රිදෙන්නේ කියලා හිතෙන්නේ. වෙන් කරගත්ත එක යන්න හදනවා. ඒකයි රිදෙන්නේ. බලන්න කොච්චර මෝඩයිද කියලා වෙන්ගතුනි. දැන් ට්‍රේන් එකක් ස්ටාර්ට් කරලා පීල්ල යන්න හදනවා. එකෙක් අල්ලගෙන ඉන්නවා. ඔක දෙවිදිකර තේරුම් ගන්න පුළුවන්. එක්කෙනෙක් තේරුම් ගන්නවා මේ ට්‍රේන් එක අතින් අල්ලන් ඉන්න නිසා මේ රිදෙන්නේ කියලා. තව එකෙක් තේරුම් ගන්නවා මේ ට්‍රේන් එක යන නිසා රිදෙන්නේ කියලා. ට්‍රේන් එක යන නිසා රිදෙන්නේ කියන්නේ මොකද කරන්න හදන්නේ? කොහොම හරි කරලා නවත්ත ගන්න හදනවා යන ට්‍රේන් එක. මේක වෙන් කරන් ඉන්න නිසා රිදෙන්නේ කියන එක නම් මොකද කරන්නේ? එයා ඒ Java පාවිච්චි කරලා ට්‍රේන් එක අත්හැරි. එතකොට දුක නිදාසෙ. ලෝක මිනිස්සු මොකද කරන්නේ? ලෝක මිනිස්සු මොකද කරන්නේ? මේ දහමක් නොදන්න අය මොකද කරන්නේ? ට්‍රේන් එක නවත්ත ගන්න හදන කොහොම හරි. රූපේ වෙන් කරන් ඉන්න මිනිස්සු රූපේ වෙනස්කම් වෙනකොට මොකද කරන්න හදන්නේ? රූපේ වෙනස් වෙන එක මොනව කරන්න හදනවද? නවත්ත ගන්න හදනවා. ධර්මාවබෝධයට පත් වෙච්ච මිනිස්සු රූපේ කියන එකේ තේරුම් අරගෙන රූපෙන් අතහැරලා මිදිලා යනවා. රූපය අත්හරිනව නෙමෙයි. රූපේ යථාර්ථ තුව අවබෝධ කරගන්නවා. රූපේ වෙන් කරන් ඉන්න එකයි ඔබ කියලා කියන්නේ රූපයයි ඔබයි කියලා කියන්නේ දෙකක් කියලා තේරුම් අරන් රූපේ ඔබ මම කරන එක ලක් කරන් ඉන්න එක අයින් කළා දානවා. අන්න රූපය අත්හරිනව කියන ආන් ඒකට. ඒක ලේසි අර ඔක්කොට වඩා. බාහන කල්පනා කරලා. ඕන් ඔය ක්‍රමයට නේද මේ වින්නතුනේ ඔය ජීවිතවල සියලුම ප්‍රශ්න පටන් අරන් තියෙන්නේ. දැන් පුංචිම දරුවට නිවන් දකින්න පුළුවන් නේ වින්නතුනේ. පොඩි කියලා එහෙම ගන්න නැහැනේ. පොඩි කියලා කියන්නේ පොඩි කියලා තැනක් දුකක් උපදිනවා නම් ඒක ඒ පොඩි එකා කියනවා නම් මේ ඉන්නේ මම කීයක ඈ ගහනවා නම් මොකද්ද ඔය කියන්නේ? එතන උපදින රූප වේදනා සංඥා සංකාර මිටිය මොනෝ කරන් දින්නේ? ඒක වෙන් කරන් ඉන්නේ. ඕක අතහැලා දාපු ගමන් පිටුදුරක සබහා දහමට එකතු වෙනවා. දැන් ඊයේ දේශනාවකදී මට මතක විදිහට අහමුදුරුත් කවිද කිව්වා. අර ලස්සන කතාව. දැන් බලන්න මේ මෙතන වෙන් කරගත්ත එකට වෙනදේ මේ වෙන් කරගන්න එක උපදින්න හේතුව පිටුදුරේ මේ තියෙන්නේ. මෙන්න මේ දෙක නිසා මෙන්න මේක හරි මේක හරි මොනවාරි. ඒක නිසා තමයි මේක උපදින්නේ. මේ ඉපදිච්ච එක මොනව කරගන්නවද? වෙන් කරගන්න. වෙන් කරගෙන ඉවරලා වෙන එකකට දෙනවා. ඕකට තමයි අපි අර කිව්වේ දන් දෙනවා කියලා. ඒක හොඳ උපමාවක් කරා. ගංගේ වතුර ගලනවා පල්ලෙහාට. ගංගේ වතුර ගලන වතුර හදන්නේ කවුද? ඒක ඒ හේතු නිසා ගංගේ වතුර උපදිනවා. ඒ උපදින වතුර මිටක් අරගෙන ඉවර වෙලා දැන් වතුර මිටක් වෙන් කරලා ගන්නවා අතට. වතුර ටිකක් ගන්නවා. අරගෙන ඉවර වෙලා ඒ වතුර ටික අරගෙන ආයි ගඟට දානවා. ඔන්න ඔකට කියනවා වින් කරනවා කියලා. තේරෙනවද කියපේක? නැද්ද? ඒ කියන්නේ මම හිතන්නේ මෙතෙන්ට යමක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කිරීමේ හැකියාව කියලා කියන්නේ මේ පහටනේ. ඒක කොහොමද හැදෙන්නේ? විවිධ හේතු නිසා හැදෙනවා. ඒ හේතු කවුද ජෙනරේට් කරන්නේ? ඒක සබහාදහමෙම තමයි හදන්නේ. දැන් ඔය හිත ඔබට කල්පනා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නේද? ඔය කල්පනා කිරීම කියන්නේ කවුද හදන්නේ? සබහාදහමෙන් හදන්නේ. ඒ කල්පනා කිරීම කියන එක වෙන් කරගන්න මුලින්. දැන් ඒතර කල්පනා කිරීම කාගේද? ඒ මගේ ආත්මයේ මම තමයි කල්පනා කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක මේ මගේ මේ හැකියාව මම මේ ලෝකෙ වෙනුවෙන් දෙන්න ඕනේ. කීරිවල මොකද කරන්නේ? කිසිම ලෝභකමක් නැතුව එයා මොකද කරන්නේ? එයාගේ හැකියාව අනිත් මිනිස්සුන්ට දෙනවා. දැන් මොකද ඒකලේ ඇත්තට? ගඟෙන් වතුර ටිකක් අරගෙන ආයෙ ගඟටම දානවා මගේ වතුර වගේ. ඔන්න ඔකට කියනවා පින් කරනවා වගේ. මම මේ කියන එක තේරුම් ගන්න. ඒකට තමයි මිනිස්සු කරන්නේ. එකෙක් ඉන්නවා. එයා ගඟෙන් වතුර ටිකක් අරගෙන දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා. ආන් ඒක ලෝභය. ගඟෙන් වතුර ටිකක් අරගෙන ගඟටම දානවා. ඒක අලෝභය. ගඟෙන් වතුර ගන්න නැතුව ඉන්න කෙනා විරාගිකයා. අන්න ආර්යයන් වහන්සේලා. ආර්යයන් වහන්සේලා ගඟෙන් වතුර ගන්න එක නවත්තලා දානවා. ගඟෙන් වතුර උඩට ගන්න එක නවත්තලා. ඔච්චරයි කරන්නේ. ගඟේ වතුර ගලන බව තේරුම් ගන්නවා. අන්න ඒක කරන කෙනාට කියනවා විරාගික කටයුතු කරන ද කුසල කර්ම කියලා කියන්නේ ඔන්න ඕවට. පුණ්‍ය කර්ම කියලා කියන්නේ මොකද්ද එතකොට? ගඟෙන් වතුර ටිකක් අරගෙන ආයි ගඟටම දානවා. ඒ දානකොට පොඩ්ඩක් වැඩිපුර මගේ කියලා හිතාගෙන දාන අය ටිකක් ලෝභයි. නෑ නෑ මට පොඩ්ඩක්වත් එපා. ආ ඔයා තියාගන්න මට ඕනේ. එක රුපියලක්වත් එපා. අන්නේ අය හොඳ අලෝභික පිරිස. ඒ කියන්නේ ඒගොල්ලෝ හොඳට පින් කරන මිනිස්සු. සමහර අය ඉන්නවා ඉතින් අර කියන්නේ අටපිරිකරක් එහෙම දීලා අටපිරිකරට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නේ. ඉතින් ටිකක් ලෝභ. අලෝභමයි. ඒක ගැන බලන්නේ. නවත් අටපිරිකර වෙන් කරගෙන දෙනවා. දැන් මේක මේක හොඳට තේරුම් ගන්න මේ කියන ඒවා. ඔන්නෝම තමයි පින්තුනේ ඒවල් ලෝකේ පවත්තති. මේ ලෝකේ ඔන්නෝමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ධම තුලින් ඔබට පුළුවන් මේ ලෝකේ වෙන සියල්ල පිළිබඳ තේරුම් ගන්න. ඔය ඔක්කොම ඔන්න ඔය කියන ක්‍රමවේද යටදී පැටලිලා තියෙන්නේ. දැන් ඔබට මේ ගැට ලියන්න පුළුවන් නේද හොඳට දැන්. එක එක කියන්න මේ ධම් තේරෙනකොට ඔය සියලු ගැට ලියනවා. ඔය එක එක පැටලිලා තියෙන ඔක්කොම ලියන්න ගන්නවා. ප්‍රශ්නේ වෙන්නේ මෙතන තියෙන්නේ කියලා වැටහෙනවා. දැන් එහෙනම් ඔබට මොකද කරන් තියෙන්නේ? ඔන්න ඔය වෙන් කරන් ඉන්න ටික මොනව කරන් තියෙන්නේ? ඈ? ඔන්න ඔය පිළිබඳ මනසිකාරය කරන්න. රූපං අනිච්ච වේදනා අනිච්ච සංඥා අනිච්ච සංඛාර අනිච්ච විඤ්ඤාණං අනිච්චන්ති ඉති මේසු ජස පංච උපාදාන ස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති. ඔන්න ඔය කියන පංච ස්කන්ධ පිළිබඳ අනිච්ච සංඥාව වඩමින් විහෙරණය කරන්න. කාලයක් යනකොට ඕක අතහැලා මිදලා යනවා. අර වේද මහතුරු කියන්නේ ඔන්න ඔය වේටි තෙල්ලේ ටික දිබියන් ඕක බනකොට ඒ කාලයකම ප්‍රණිවිද දෙනවා කියලා. අන්න ඒ වගේ තමයි. ඕක කරන් ගියහම ඕක ගන්නවා හරියට. හොඳයි. එන අපි දේශනා මාර්ගමයි වෙලාව ගිහිලා තියෙන. රතු බහැටි පැටියක් පැලඳගෙන සිටින කණ්ඩායම මෙව දානෙට දායකත්වය ලබා දෙන කණ්ඩායම් බැවින් එයට කරුණාවෙන් අවස්ථාව හදලා දෙන්න කියනවා. දේශනා නෙමෙයි බුද්ධ පූජාව මුතුකුඩ ඇල්ලීමට බලාපොරොත්තු වෙන පිරිස් කරුණාවෙන් ස්වාමින් වහන්සේ මුතුකුඩ අරණ පිරිසකින් මේ මුතුකුඩ ලබාගෙන හැකියක්මනේ නේවාසිකාගාරයට යන්න කියනවා. ඔබ ප්‍රමාද වන මොහොතක් පාසා බුද්ධ පූජා වැඩමින් ප්‍රමාද වන බැවින් ඒක ඉක්මනින් කරන්න කියලා කියනවා. ස්වාමින් වහන්සේලාගේ පෙරහැරේ මුතුකුඩ ඇල්ලීමට කැමති දායක මහතුන් සිටින්නම් දේශනා අවසන් වීමෙන් පසු පාකේක අසර තාරපාරේ දකුණු පසින් පොලිමිට රැඳී ඉන්න කියලා කියනවා. කරුණාවෙන් ධර්මශාලාව ඉදිරිපස දොරටුව ඉදිරිපිට රැඳී සිටින නොසිට සඳකට පානේ නෙහා ප්‍රදේශයට පෙරහැර නරඹන්න කියලා මතක් කරනවා. හොඳයි. හොඳයි පින්වතුනි මම සෑම සුදුනම් සීපත් කරගන්න උදෑසන පටන් මේ කරගන්න දිනව සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සීපත් කරගන්න මේ කරගන්න දිනව සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොටම අපි සිල් දනාට මාර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ ආරාමයේ ගුරු හාමුදුරන් වහන්සේට මග වඩන්නා වූ සීලම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කරන සිවණ පිරිසර මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබේ මෞදි මාපි හිතපිට ඥාති ආදී යම් පිරිසක් කිනුන හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ සම්බුද්ධ ශාසනයේ දේශනීය ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කරන්න යම් පිරිසක් ඉන්නවා නම් ඒ දිවිතුන් වහන්සේලා හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබගෙන මෙන් මලගිය වූ ජන්මාන්තර ගත වෙනවා ඥාති මිත්‍ර ආදී මෞදි මාපි පිරිසක් ඉන්නෝ නම් හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින් අනුමෝදන් වීමතුලින් ඒ හැම කෙනාම දස කුසලෙ මිදෙත්වා, දස කුසලෙ වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා, නිවිසනසේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදුකාරය විදිහට සෑමතුණට පින් අනුමෝදන් කරා. හොඳයි පින් වල සෑමතුණට මේ හැපතක් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායිකෝ භව බෞතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන භාවේන සබ්බ ධම්මාන භාවේන සබ්බ සංඝාන භාවේන සදා සත්‍ති භවන්තුතේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන් සුඛං බලන්ති සිරුදනාට මෙහපතක් වේවා.